සියලු දෙනාමත් ඉතාමත් ගෞරවණීයව පිළිගන්නවා. වැඩසටහනේ මූලික අංගය ලෙස සුපුරුදු ලෙස තිබෙන්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනාවකට සවන් දීමයි. දින අනතුරුව සතිමත් වාර්තා ඉදිරිපත් කිරීමත් කාල වේලාව ලැබෙන පරිදි වාචික ප්‍රශ්න ඉදිරිපත් කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා. අවසාන වශයෙන් පුණ්‍යානුමෝදනයෙන් පසු අපි වැඩසටහන සමාප්ත කරනවා. වැඩසටහනේ මූලික අංගය වන ධර්ම දේශනාවට සවන් දීමට අප සියලු දෙනාම සූදානම් වෙමු. ඒ සඳහා ගෞරවනීය ස්වාමීන් වහන්සේට මම ආරාධනා කරනවා. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ගාමේ අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ඨෝ මේවතනෝ නොපරං දහේත පුසන්ති පස්සා උපදීන් පටිච්ච නිරූපදිං තේන පුසෙයු පස්සාති.
සාදු සාදු සාදු.
පින්නත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අපි මේ නොයෙකුත් වැඩ කටයුතු කරමින් විවිධ දේවල් ඔස්සේ අවධානය දෙමින් ගත කරනකොට, කල් ගෙවනකොට අපිට හිතෙනවා මෙන්න මේ තැනැත්තා නිසා මට මේ විදිහේ දුකක් ආවා, මේ තැනැත්තා නිසා මට මේ විදිහේ සැපක් ආවා කියලා එහෙම හිතෙනවා. ඊළඟට එහෙම නැත්තම් මේ සිදුවීම නිසා මට මේ විදිහේ දුකක් ආවා, මේ සිදුවීම නිසා මට මේ විදිහේ සැපක් ආවා කියලා ඔහොම හිතෙනවා. එතකොට ඒ දුකට හේතු වෙන කෙනෙක් පිළිබඳ සමහර විට ද්වේෂයක් අපි තුළ ඇති වෙන්න පුළුවන්. අපි අකමැති සිදුවීමක් වෙනකොට ඒ පිළිබඳ වෙහෙසක් පීඩාවක් අපි තුළ ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේ සිදුවීම්, මේ සැපදුක් නැවත නැවත ස්පර්ශ කරනකොට, මේවා අපිට දැනෙනකොට, අපි මේ බාහිර ලෝකේ බාහිර දේවල් තමයි බොහෝ වෙලාවට ඉලක්ක කරන්නේ. මෙන්න මේ පුද්ගලයෝ, මෙන්න මේ සිදුවීම්, මේවා නිසා තමයි මට මේ විදිහට සැප දුක ආවේ කියලා ඔය ආකාරයෙන් නොයෙකුත් ප්‍රකාශ, නොයෙකුත් චෝදනා අපි සිද්ධ කරනවා. ඒ විදිහට කටයුතු කරනවා. නමුත් ඒ වගේ දේවල් අත්දකින අපිට යම් කිසි විදිහක මගපෙන්වීමක් වගේ දෙයක් බුදුරජාණන් වහන්සේ සිද්ධ කරනවා. මේ නියම සැප දුකට හේතු වෙන්නේ මොකද්ද, මේ විදිහට මේ බාහිරයේ දේවල්ද කියන පැහැදිලි කිරීම භාග්‍යතුන් වහන්සේ කරන්න උත්සාහ ගන්නවා. ඉතින් එන්නේ වගේ සිදුවීමක් සහ ඒකට අදාළ යම් කිසි උදානයක් කිව්ව හැකි, ඒක තමයි අද දවසට අපිට ඉදිරිපත් වෙලා තියෙන්නේ. මෙතෙන්දී සිදුවීම විදියට සඳහන් වෙන්නේ මොකද්ද, මේ භාග්‍යතුන් වහන්සේ සහ භික්ෂු සංඝයා වහන්සේලා මේ යම් කිසි නුවරක වැඩ සිටින අවස්ථාවකදී මේ පිරිසට මේ නුවරේ ජනතාවගෙන් නැවත නැවත බොහෝ පුද සත්කාර ලැබෙනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේත් මේ පිරිසගෙන් ගරු සත්කාර, පුද සත්කාර ලබනවා. ඒ වගේම අර විදිහට භික්ෂු සංඝයා වහන්සේලාත් මේ පිරිසගෙන් පුද සත්කාර ලබනවා. ඊට පස්සේ අනිත් පැත්තෙන් මේ වෙන වෙන ආගම් දහම් දේශනා කරන අදහන මේ තීර්ථක පිරිසකුත් මේ නගරේ වෙසෙනවා. එතකොට ඒ පිරිස මේ විදියට පුද සත්කාර ලබන්නේ නැහැ. ඒ ශාස්ත්‍රුන් වහන්සේලා මේ විදියට පුද සත්කාර ලබන්නේ නැහැ. ඉතින් ඔන්න විදියේ සිදුවීමක් තමයි මේකට මූල වෙන්නේ මේ දේශනාවට. එතකොට ඒ අවස්ථාවේදී මේ තීර්ථක පිරිස මොකද කරන්නේ, මේ භික්ෂු සංඝයා වහන්සේලාට මේ භාග්‍යතුන් වහන්සේට දොස් කියමින් කල්ගත කරනවා. මෙන්න මේ බලන්නකෝ, මේගොල්ලෝ නිසා තමයි අපිට මේ විදිහට මේ සත්කාර කරන්නේ නැත්තේ, මේ මිනිස්සු, මේ කට්ටිය තමයි අපේ මේ පුද සත්කාර හොරා ගන්නෙ කියලා ඔය විදිහට හිතමින් කල්පනා කරමින් දොස් ගගමින් කටයුතු කරනවා. ඉතින් එහෙම කටයුතු කරනකොට යම් අවස්ථාවකදී මේ භික්ෂු සංඝයා වහන්සේලා භාග්‍යතුන් වහන්සේට මේ කරුණ දැන්වුවහම, දැනුවත් කරහම, අන භාග්‍යතුන් වහන්සේ මේ අවස්ථාවේ කියපු උදානයක්, සතුටු වාක්‍යයක් වගේ දෙයක් තමයි මේ තියෙන්නේ. මේ සතුටු වාක්‍ය මේ ඒගොල්ලන්ට සත්කාර ලැබෙන්නේ අපිට සත්කාර ලැබෙනවා කියලා සතුටු වෙච්ච සතුටු වාක්‍යකුත් නෙමෙයි. එහෙම සතුටු වෙන්නත් පුළුවන්නේ අර ගොල්ලන්ට ලැබෙන්නේ නැතුව අපිට ලැබෙනවා, අපේ පිරිසට මේ මිනිස්සු සංග්‍රහ කරනවා, එහෙම සතුටු වෙන්නත් පුළුවන්. ඒක පිළිබඳ සතුටු වාක්‍යයක් කියන්නත් පුළුවන්. නමුත් භාග්‍යතුන් වහන්සේ මෙතෙන්දී කියන සතුටු වාක්‍ය වෙනස් විදිහක සතුටු වාක්‍යයක්. ඒ පිළිබඳ අදහසක් තමයි මේ ඉදිරිපත් වෙන්නේ. ඒ සතුටු වාක්‍ය ඇහුවාම දැනෙන දේ තමයි අර ලැබිච්ච දේවල්, අර මිනිසුන්ගෙන් සත්කාර ලැබුවා, ඒ නොයෙකුත් පූජා ලැබුවා, නොයෙකුත් දේවල් දානමාන ලැබුවා, ඒ ලැබපු දේවල් පිළිබඳ සතුටක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ මේ ප්‍රකාශ කරන්නේ. ඒ වෙනුවට වෙනස් විදියක සතුටක් තමයි මේ ප්‍රකාශ කරන්නේ. මොකද කියන්නේ, ගාමේ අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ටෝ නේවත්තනෝ නෝ පරතෝ දහේත කුසන්ති පස්සා උපදින් පටිච්ච නිරූපදින් ඛේතේන පුසෙය්‍යු පස්සාති. ඔන්න විදිහට තමයි කියන්නේ, ගාමේ අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ටෝ, මේ ගමෙහි ආරණ්‍යෙහි සැප දුක් වලින් ස්පර්ශ කරන ලද්දේ. ඒ කියන්නේ මේ විදිහේ ආරණ්‍යක ඉන්න පුළුවන්, ගමක ඉන්න පුළුවන්. ඒ ගමට ආරණ්‍යට ගිහාම මේ තැනැත්තාව සැප දුක් වලින් ස්පර්ශ කරනවා. නේවත්තනෝ න නෝ පරතෝ දහේත, තමාගේ වශයෙන් හෝ මෙරමා, එහෙම නැත්තම් අනුන්ගේ වශයෙන් නොසලකයි. ඒ කියන්නේ දැන් මේ ආපු සැප දුක මේ මම නිසා තමයි මේක ආවේ, නැත්නම් වෙන කෙනෙක් නිසා තමයි මේක ආවේ, මගේ තමයි මේ සැප දුක, වෙන කෙනෙක්ගේ තමයි මේ සැප දුක කියලා ඒ විදියට තමාගේ වශයෙන් හරි අනුන්ගේ වශයෙන් හරි මේ තැනත්තා සලකන්නේ නැහැ. නේවත්තනෝ නෝ පරතෝ දහේත පුසන්ති පස්සා උපදීන් පටිච්ච සුවදුක් වශයෙන් ස්පර්ශය, මේ විදියට සැප දුක් විදියට ස්පර්ශ කරන දේවල් උපදීන් නිසා ස්පර්ශ කෙරෙත්. මේ සියල්ල උපදීන් නිසා හටගත්, උපදීන් නිසා තමයි මේ මේ විදියට සැප දුක් ස්පර්ශ කරන්නේ. නිරූපදීන් කේන පුසෙය්‍යු පස්සාති, අන නිරූපදී උපදී රහිත තැනැත්තා, උපදීන් ඉක්මෝපු තැනැත්තා, අන්න ඒ තැනැත්තාව ස්පර්ශය කිමෙකින් ස්පර්ශ කරෙද්ද? මේ විදිහට නිරූපදි කියලා හඳුන්වන මේ උපදී නික්මෝලා ගියපු මේ තැනැත්තා මොකකින්නම් මේ ස්පර්ශය ස්පර්ශ කරද්ද කියලා තමයි අහන්නේ. එතකොට මේ ස්පර්ශයන්ට මේ තැනැත්තාව ස්පර්ශ කරන්න ලැබෙන්නේ නැහැ. මේ විදිහට මේ සැපදුක් විදිහට මේ තැනැත්තාව වෙහෙසවන්න ලැබෙන්නේ නැහැ කියන එක තමයි භාග්‍යතුන් වහන්සේ කියන්නේ. එතකොට අර විදිහට ගමේදී ආරණ්‍යේදී මේ විදිහේ සැප දුක් ස්පර්ශ කරනකොට සාමාන්‍ය කෙනෙක්ගේ අදහස තමයි මේක මම එක්කෝ මගේ කරගන්නවා, එහෙම නැත්නම් අනුන්ගේ කරගන්නවා, මේ මම හින්දා තමයි මේක උනේ, මෙයා නිසා තමයි මේක උනේ කියලා ওই විදිහට දෙපැත්තට ගැටලෑමක් තමයි අපේ සාමාන්‍ය චින්තන රටාව. සාමාන්‍ය වැඩ කටයුතු ඒ විදිහට තමයි සිද්ධ වෙන්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේ මේ සිදුවීම අලලා අපිට ප්‍රකාශ කරනවා, අන්න මේ කට්ටියක් මේ විදියට ගරු බුහුමන් සත්කාර නොලැබෙමින් දුකසේ කල් ගෙවනවා. තව කට්ටියක් මේ විදියට සැපසේ ගරු සත්කාර ලැබමින් කල් ගෙවනවා. හැබැයි මේ දෙකම නෙමෙයි, අන්න ඒ වෙනුවට මේ සැප දුක් කියන ඒවා ඉක්මෝලා ගියොත් මේ උපදීන් නිසා තමයි මේ සැප දුක් ලැබෙන්නේ. එතකොට මේ උපදීන් ඉක්මෝලා ගියොත් කියන ආරාධනාව තමයි බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී සඳහන් කරන්නේ. එතකොට අර විදියට මේ ඒගොල්ලන්ට සත්කාර ලැබෙන්නේ නැහැ, අපිට තමයි මිනිස්සු සලකන්නේ කියලා සතුටු වීමක් නෙමෙයි මෙතන තියෙන්නේ. ඒ වෙනුවට මේ ඒගොල්ලන්ට නොලැබුණත් අපිට ලැබුණත් මේ දෙකම අන්න එක කාසියක දෙපැත්ත වගේ. එතකොට මේ සැප දුක් කියන මෙන්න මේ එකම කාසිය දෙපැත්ත ඉක්මවල යන ක්‍රමවේදයක් බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා. අන්න ඒ ක්‍රමවේදයට අනුව ගියොත් ඒ තැනැත්තා අන්න මේ උපදීන් ඉක්මවලා ගියොත් මේ නිරූපදී කියන මේ ස්වභාවය තම ළඟ ඇති කරගත්තොත් අන්න මොකද වෙන්නේ, මේ ස්පර්ශයෝ මේ තැනැත්තාව කොහොමනම් ස්පර්ශ කරම්ද, මේ සැප දුක් මේ තැනැත්තාව කොහොමනම් හඹා යම්ද කියලා ඔන්න ඔය විදිහට තමයි බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාවේදී මේ පැහැදිලි කිරීම කරන්නේ. ඉතින් ඔන්න ඔය විදිහේ අදහසක් අවස්ථාවක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් අපි පොඩ්ඩක් බලමු මේ කියන මේ ස්පර්ශය, මේ සුවදුක් වශයෙන් ස්පර්ශ කරන දේවල් මේ උපදී නිසා හටගත්, උපදීන් හේතු කරගෙන හටගත් කියලා ඔන්න ඔය විදිහේ දෙයක් කියනවනේ. එතකොට මොකද්ද මේ කතාව කියලා පොඩ්ඩක් තව ටිකක් පැහැදිලි කරගන්න අපි උත්සාහයක් ගමු. දැන් සාමාන්‍යයෙන් උපදී කියන වචනේ මේ ප්‍රතිපදාව තුළ අපිට අහන ලැබෙනවා, මේ දහම තුළ අපිට අහන ලැබෙනවා. එතකොට මොකද්ද මේ උපදී කියන වචනේ අදහස කියලා ගත්තොත්, අර දැන් උපදී උපාදාන කියලා කියනවනේ, උපාදාන සාමාන්‍ය උපාදාන කියන එකේ අදහස තමයි අල්ලලා අල්ලගෙන එලිලා ඉන්නවා. එහෙම දෙයක් තමයි තියෙන්නේ. ඒතර මේ උපදීන් කියනකොට කියන්නේ හරියට නිකන් මේ පදනම වගේ, මේ තැනත මේක මත තමයි හිටගෙන ඉන්නේ, මේක මත තමයි ස්ථාවර වෙලා ඉන්නේ. ඔන්න විදිහ අදහසක් තමයි ප්‍රකාශ කරන්නේ. එතකොට මේ හිතමු අපි හිතමු වත්ස සම්භාර වේවා, ඥාති හිත මිත්‍රාදීන් වේවා, තමුන්ගේ කයේ රූප ස්වභාව වේවා, තමුන්ට තියෙන යාන වාහන වේවා, ඔන්න ඒ වගේ දේවල් මත පදනම් වෙලා ඒවා මත හිටගෙන තමයි අපි සාමාන්‍යයෙන් කටයුතු කරන්නේ. එතකොට මෙන්න මේ විදිහේ දේවල් නිසා අපිට සැප දුක් ස්පර්ශ කරන්න ලැබෙනවා. අර විදිහට අපි රැස් කරගත්ත වටපිටාව නිසා අපිට සැප දුක් ස්පර්ශ කරන්න ලැබෙනවා. එතකොට ඔන්න ඔය විදිහේ පදනමක් මේ අපි විඳින සැප දුක් වලට හේතු වෙනවා. හරියට නිකන් මේක තමයි අපේ වටපිටාව. මේ විදිහේ රූප ස්වභාවයක් තමයි අපිට ලැබිලා තියෙන්නේ. මේ විදිහේ ශරීර සෞඛ්‍යයක් තමයි අපිට ලැබිලා තියෙන්නේ. මේ විදිහේ යාන වාහන වස්තු සම්භාර තමයි අපිට ලැබිලා තියෙන්නේ. ඔන්න ඔය විදිහට තම තමුන්ට යම් කිසි ඒ ලැබිච්ච ගැලපිච්ච වටපිටාවක් තියෙනවානේ. අන්නේ දේවල් වලට අනුව යම් කිසි ආකාරයකින් මේ තැනැත්තා තමුන්ට අදාළ විදිහේ සැප දුක් ස්පර්ශ කිරීමක් සිද්ධ කරනවා. එතකොට එහෙම ස්පර්ශ කරනකොට අන්න මොකද වෙන්නේ, මේ සැප වෙලාවට නම් හොඳයි සතුටු වෙනවා, නමුත් දුක් වෙලාවට මොකද කරන්නේ, අන්න චෝදනා කරනවා, මේක මටම ආපු දුකක්, මේ තමා වශයෙන් හෝ එහෙම නැත්නම් මෙරමා වශයෙන් මේ දුක අරගන්නවා, මේ සැප අරගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහේ දෙයක් සාමාන්‍යයෙන් අපි තුල තියෙනවා. එතකොට මෙන්න මේ ස්වභාවය ඉක්මෝලා යන්නේ කියලා තමයි බුදුරජාණන් වහන්සේ මේ කරන ආරාධනාව. මොකද්ද මේ සැප දුක් වශයෙන් මේ ස්පර්ශ කරන්නේ මේ උපදීන් නිසා. අන්න ඒ උපදීන් ඉක්මෝලා ගියොත් අර නිරූපදී කියන තත්ත්වයටපත් වුණොත් අන්න යම්කිසි විදියක මේ ක්‍රියාවලියෙන් ගැලවෙන්න පුළුවන්, මේ සැපත් දුකත් කියන දෙකෙන්ම ඉක්මෝලා යන්න පුළුවන් කියන වගේ අදහසක් තමයි බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි ගෙනහැර දක්වන්නේ. එතකොට මේ උපදීන් ඉක්මෝලා යන, එහෙම නැත්නම් මේ නිරූපදී කියන ස්වභාවය ලං කරගන්න ප්‍රතිපදාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ ප්‍රතිපදාව ගත්තොත් අර උපදීන් මත පදනම් වෙලා, උපදීන් මත පිහිටලා ඉන්න තැනැත්තෙක් අන්න මේ උපදීන් ඉක්මෝලා අරගෙන යන නිරූපදී කියන තත්වයකට අරගෙන යන ප්‍රතිපදාවක් තමයි මේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාව. එතකොට භාග්‍යතුන් වහන්සේගේ දේශනාව මේ උපදීන් කියන මාතෘකාවට ගලපලා අපිට මෙහෙම කියන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මේ විදියට උපදීන් දේශනා කරනවා. උපදීන් වලට හේතුව දේශනා කරනවා. උපදීන් නැති කිරීමක් දේශනා කරනවා. උපදීන් නැති කිරීමේ ප්‍රතිපදාවක් මාර්ගයක් දේශනා කරනවා. මොන විදියට මේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපදාව මේ උපදීන් කියන මාතෘකාවට ගලපලා වුණත් අපිට ප්‍රකාශ කරන්න පුළුවනි. එතකොට එහෙනම් මොකද්ද මේ ප්‍රතිපදාව කියලා කෙනෙක්ට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. උපදීන් දුරු කිරීම සඳහා පිළිපන්, එහෙම නැත්නම් අර විදියට මාර්ගය විදියට පෙන්වන්නේ මොකක්ද කියලා කෙනෙක්ට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. ඉතින් ඒ සඳහා ඔන්න ඔය යම් කිසි විදියක කරන භාවනාවක් පුහුණුවක් තමයි මේ ප්‍රතිපදාව විදියට ගෙනහැර දක්වන්නේ. මේ දැනත්තා මේ ආකාරයෙන් ඇවිදින ගමන්, වාඩි වෙලා ඉන්න ගමන්, එදිනෙදා වැඩ කටයුතු කරන ගමන් භාවනාවක් මේ විදිහේ පුහුණුවක් සිද්ධ කරනවා. සිහියක් පුරුදු කරනවා. අන්නේ පුහුණුව ප්‍රතිපදාවම අපිට පෙන්වන්න පුළුවන් මේ උපදීන් දුරු කිරීම පිණිස යෙදෙන ප්‍රතිපදාවක්. එහෙම නැත්නම් ඒක තමයි මාර්ගය. අන්න ඒ වැඩේ යෙදෙමින් මේ දැනත්තා කල් ගෙවනවා. එතකොට ක්‍රමානුකූලව මෙයාගේ පුහුණුව තුළින් මෙයාට දැක ගන්න පුළුවන් අන්න අර සැප දුක කියන දේ මේ බාහිරේ දේවල් මත පදනම් වෙලා බාහිර දේවල් ඔස්සේ ගමන් කරමින් එනවා කියලා හිතුවට අන්න ඒ ස්වභාවය ටික ටික දුරු කරමින් තමුන් මේ උපදීන් ඉක්මවලා යාම තුළින් යම්කිසි නිරාමිස සැපයක් ලං කර ගන්නවා. ඒක තමයි මේ ප්‍රතිපදාව. ඒකයි කියන්නේ මේ විදියට මේ නිරූපදී කියන தത്വයකට පත් වුණාට පස්සේ මේ උපදීන් විසින් කෙසේනම් මේ තැනැත්තව ස්පර්ශ කරම්ද කියලා තමයි මේ අහන්නේ. ඒ වගේ මේ හිත නිරූපදී தത്വයට පත් වුණාට පස්සේ මේ උපදීන් කොහොමනම් මේ තැනැත්තට මේ විදිහේ සැප දුක් දෙන්ද, මේ විදියට වද දෙම්ද කියලා කියනවා. ඉතින් එන්නේ පුහුණුව ප්‍රතිපදාව තමයි අවශ්‍ය වෙන්නේ. දැන් ඊයේ දවසෙත් අවුරුදු 12ක වගේ දරුවෙක් එයා මේ සිහිය පුරුදු කළා. එයාගේ වார்த்தාවේ එක වාක්‍යයක් ලියවිලා තියුණා. ඒකට තමයි මගේ අවධානය ගියේ. එයා කියනවා මොකද්ද මේ මට මේ විදිහට මේ සිහිය පුරුදු කරන වෙලාවට ඇවිදිනකොට වාඩි වෙලා ඉන්නකොට අමුතුම සැපයක් දැනෙනවා. අමුතුම සැපයක් දැනෙනවා. හැබැයි ඒකට හේතුවක් මට තේරෙන්නේ නැහැ. හේතුවක් මට තේරෙන්නේ නැහැ කියලා ඔන්නෝම විදියට වார்த்தාවක් ලියලා දුණා. වார்த்தාවක ওই විදියට වාක්‍යයක් තිබුණා. මෙයා කියන්නේ මොකද්ද මට මේ භාවනාවේ යෙදෙනකොට මේ විදියට සැපයක් විවේකයක් දැනෙනවා. හැබැයි ඒ සැපයට හේතුවක් තේරෙන්නේ නැහැ මට කියලා තමයි මේ දරුවා කිව්වේ. එතකොට සාමාන්‍ය අපි හිතන්නේ අන්න අර බාහිර ලෝකෙන් අපිට සැප දුක් ආවා කියලානේ. එතකොට සතුටු වෙන්න අපිට හේතුවක් තියෙන්න ඕනේ. ඒක බොහොම පැහැදිලි. කවුරු කවුරුත් කියනවා මේ දේ ලැබුණොත් මට සතුටුයි. මේ විදිහේ රටකට යන්න ලැබුණොත් මට සතුටුයි. මේ විදිහේ තත්ත්වයක් ලං කරගන්න ලැබුණොත් මට සතුටුයි. මෙයාව කසාද බඳ ගන්න ලැබුණොත් මට සතුටුයි කියලා ඔන්න ඔය විදිහට මොන මොනවාදෝ ඉලක්කයක් පෙන්නනවා. අනේ ඉලක්කේ පෙන්නලා කියනවා මේක ලැබුණොත් මට සතුටුයි කියලා. එතකොට සැප දුක් පදනම් වෙන්නේ බාහිර දේවල් මත කියන අදහස තමයි අපි මේ තියෙන්නේ සාමාන්‍යයෙන්. ඒකයි අර පොඩි දරුවෙක් උනත් කියන්නේ මේ මට මේකට මේ ආපු සැපේට හේතුවක් තේරෙන්නේ නැහැ. ඒ සැපේ එන නම් මොන හරි දෙයක් තියෙන්නේ පැයි. කවුරු හරි මොන හරි ගෙනහලා දුන්නොත්, චොකලට් එකක් අත් දුන්නොත් ඔන්න මට සතුටුයි. තෑග්ගක් ලැබුණොත් සතුටුයි. මං කැමති දෙයක් ඒ විදිහට සිද්ධ වුණොත් සතුටුයි කියලා එහෙම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි සාමාන්‍ය ලෝකයේ ස්වභාවය. නමුත් මේ අවස්ථාවේදී අර පොඩි දරුවෙක් පවා කියන්නේ මොකද්ද යා? මේ මට මේ හේතුවක් තේරෙන්නේ නැහැ. මේ සැප දුකට හේතුවක් පේන්නේ නැහැ කියලා කියනවා. එතකොට බාහිර ලෝකයේ හේතුවක් මත සැප දුක් ඇති වෙලා තියෙනවා නම් අන්න උපදීන් තමයි. ඒ උපදීන් මත සැප දුක් ඇති වෙලා තියෙනවා නම් හැම වෙලේම ඒ හේතු කාරණා වෙනස් වෙනකොට සැප දුකත් වෙනස් වෙනවා. ඒක තමයි ධර්මතාවය. බාහිර ලෝකයේ දෙයක් මත අපේ සැප දුක් රඳා පවතිනවා නම් ඒ බාහිර ලෝකයේ දේ අනිවාර්ය වෙනසට ලක් වෙනවා. වෙනසට ලක් වුණාම අන්න අපේ සැප දුකුත් ඒ ආකාරයෙන් හුවමාරුකට වෙනසකට ලක් වෙනවා. රූපදීන් මත පදනම් වෙලා ලබන සැප දුක් කළ ස්වභාවය තමයි කියන්නේ. එතකොට අන්න මේ හේතුවක් නැතුව සැප දුකක් ලැබෙනවා නම් අන්න මේ ප්‍රතිපදාවකින් මේ විදිහේ සැප දුකක් ලැබෙනවා නම් මේ උපදීන් ඉක්මෝලා යාමකින් මේ විදිහේ සැප දුකක් ලැබෙනවා නම් අන්න ඒක තමයි නියම ක්‍රමය. ඒ සැප දුක කාටවත් වෙනස් කරන්න බැහැ. බැරි වෙන්න හේතුව මොකද්ද? අන්න ඒක මේ බාහිර ලෝකයේ මේ උපදීන් මත පදනම් වෙච්ච දෙයක් නෙමෙයි. අන්න ඒ වෙනස තමයි අපි තුල විය යුත්තේ. අපි හිතනවා මේ මොනවා හරි ලැබුණොත් සතුටුයි කියලා. මේ රටේ ඇරේ වෙන රටකට ගියොත් සැපයි කියලා හිතනවා. සතුටින් ඉන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඒ රටට ගිහිල්ලා අවුරුදු ගාණක් ඉඳලා අන්තිමට බඩු පැක් කරගෙන ආපහු මේ රටට එනවා. ආවත් එහෙම සැපක් නැහැ. ඕක තමයි වැඩේ. ඕක තමයි වැඩේ. හැම වෙලේම මොනවද දෙයක් හොයනවා, කල්පනා කරනවා, නමුත් ලැබිච්ච දෙයක් නැහැ. ඉතින් ඔන්න ඔය විදිහේ වෙහෙසක පීඩාවක තමයි ගොඩ දෙනෙක් කල් ගෙවන්නේ. ගොඩ දෙනෙක් කල් ගෙවන්නේ. ඉතින් නැවත නැවත චෝදනා නගමින්, නැවත නැවත බාහිර දිහාවට ඇඟිල්ල දික් කරමින් කල් ගෙව්වත් ලැබිච්ච වෙනසක් ප්‍රතිඵලයක් නැහැ. අන්න මේ විදිහට මේ බාහිරයේ දේවල් මත පදනම් වෙලා මේ සැප දුක් බලාපොරොත්තු වුණා. නමුත් ඒක සාර්ථක නැහැ. අර විදිහට ඒ ස්ථිර සැපයක් ලබන්න ඒක තුල හැකියාවක් නැහැ. නමුත් මේ උපදීන් දුරු කිරීම පිළිබඳ මේ ප්‍රතිපදාව මාර්ගය පොඩ්ඩක් පොඩි වේලාවක් ටිකක් හරි පුරුදු කරනකොට අන්න මොකද වෙන්නේ? මේ හේතු කාරණා නැති විවේකයක් සැපතක් තමුන් තුලින් මතුවලා එනවා. ඒකට හේතුවක් පේන්නේ නැහැ. නමුත් විවේකයක් සැපතක් මතුවලා එනවා. අන්න ඒ වගේ විවේකයක් සැපතක් මේ බුදුරජාණන් වහන්සේ කියන විදිහට අන්න මේ ස්ථිර විවේකයක් සැපතක්. එහෙම නැත්නම් මේක තමයි නියම විවේකයේ සැපත කියලා තමයි භාග්‍යතුන් වහන්සේ ඔය අපිට සඳහන් කරන්නේ. එතකොට අපේ අපේ ජීවිතවල මේ විදිහේ ප්‍රතිපදාවක් පුහුණුවක් තුලින් ඒ දේ ලං කරගන්න පුළුවන්. ඉතින් එහෙම කරනකොට හොන තව ටිකක් යම් කිසි විදියක උපදේශක් වගේ, එහෙම නැත්නම් මේ උපදීන් පිළිබඳ තව පැහැදිලි කිරීමක් වගේ දෙයක් බුදුරජාණන් වහන්සේ සිද්ධ කරනවා. දැන් මේ කියන්නේ කා ගැනද? මේ විදියට උපදීන් දුරු කිරීම පිළිබඳ ප්‍රතිපදාවකට වැසගත් කෙනෙක් ගැන තමයි මේ කියන්නේ. මේ විදිහේ උපදීන් දුරු කරන්න භාවනාවක් පුහුණුවක් වඩන කෙනෙක් ගැන තමයි කියන්නේ. සිහියක් පුරුදු කරන කෙනෙක් ගැන තමයි මේ කියන්නේ. එතකොට ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මෙන්න මේ යම්කිසි තැනෙක් අන්න මේ විදිහේ පුහුණුවක් භාවනාවක් වඩනකොට අන්න ඒ තැනැත්තා මේ හතර ආකාර වෙන්න පුළුවන්. හතර ආකාර වෙන්න පුළුවන් කියලා තමයි කියන්නේ. මොකද්ද කියන ඔන්න සිහිය පුහුණුවක් වඩන කෙනෙක් ගැන කියන්න කලින් මුලින් කියන අර පෘථග්ජන ස්වභාවය ඇති සිහියක් පුහුණුවක් වඩන්නේ නැති කෙනෙක් වෙන්න පුළුවන්. මේ උපදීන් දුරු කිරීම පිණිස ප්‍රතිපදාවකට බැසගෙන නැහැ. හරිද? එතකොට මේ තැනැත්තගේ ස්වභාවය මොකද්ද? මේ උපදීන් හා යෙදුණු කල්පනා හිතිවිලි මේ තැනැත්තව යට කරනවා. අර විදිහේ මේ වගේ සැපතක් මට ලැබුණොත් හොඳයි කියලා මේ විදිහේ තැනකට යන ලැබුණොත් හොඳයි කියලා, මේ වගේ ලෝකෙක මට ජීවත් වෙන්න ලැබුණොත් හොඳයි කියලා අන්න අර විදිහේ සිතිවිලි කල්පනා නැගෙනකොට ඒ සිතිවිලි කල්පනා වලට මේ තැනැත්තව යට වෙනවා. ඒ සිතිවිලි කල්පනා මේ තැනැත්තව යට කරනවා. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මේ තැනැත්තා මෙන්න මේ උපදීන් සහිතයි, කෙලෙස් සහිතයි කියලා අන්න ප්‍රකාශ කරනවා. ඊට පස්සේ දෙවනුව තැනැත්තෙක් කියනවා. දෙවනුව තැනැත්තාගේ ස්වභාවය මොකද්ද? හරි, මෙයා භාවනානුයෝගී කෙනෙක්. භාවනානුයෝගී කෙනෙක්. මෙතකොට මේ විදිහේ භාවනානුයෝගීව ඉන්න නිසා, මේ විදිහේ ප්‍රතිපදාවකට බැසගත්ත නිසා, මෙයා යම් කිසි අවස්ථාවකදී මේ විදිහේ උපදීන් පිළිබඳ මේ කල්පනා සිතුවිලි මතුවෙලා එනකොට අන්න මේ තැනැත්තා සිහියක් පිහිට ගැනීම නිසා මේ කල්පනාවලට යට වෙන්නේ නැහැ. අන්න මොකද උනේ? දැන් මොකද උනේ? අර විදියට දේවල් මේ හිතවිලි මේ දේවල් ලැබුණොත් හොඳයි වගේ අර උපදීන් පිළිබඳ හිතවිලි මතුවලා එනකොට ඒ සිහිය පිහිටවා ගැනීම තුලින් අර හිතවිල්ලට යට නොවි මේ තැනත්තා කල් ගෙවනවා. හිතවිල්ල අයින් කරනවා කියන අදහස නෙමෙයි මෙතන තියෙන්නේ. ඒ වෙනුවට සිහියක් පිහිටවා ගන්නවා. ආ මට මේ විදිහේ හිතවිලි බහුල වෙලා තියෙන්නේ දැන් කියලා සිහියක් පිහිටවා ගන්නවා. අන්නේ පිහිටවා ගැනීම තුල මොකද වෙන්නේ? මේ තැනත්තා අර ආපු සිතවිලි වලට යට වෙන්නේ නැහැ. යට නොවි මේ තැනත්තා කල් ගෙවනවා කියලා ඔන්න දෙවනි තැනැත්තෙක් ගැන කියනවා. කියලා කියනවා තාමත් මෙයත් හැබැයි කෙලෙස් සහිතයි, උපදීන් සහිතයි. මේ භාවනාවකේදීලා තමයි ඉන්නේ. හැබැයි තාමත් උපදීන් සහිතයි, කෙලෙස් සහිතයි කියලා සඳහන් කරනවා. ඊට පස්සේ තුන්වෙනි පුද්ගලයෙක් ගැන කියනවා. මේ පුද්ගලයාගේ ස්වභාවය මොකද්ද? මේ පුද්ගලයාත් අර විදිහේ භාවනාවක් පුහුණුවක් වඩන කෙනෙක්. මෙයා අසිහිය නිසා, සිහි මුලාව නිසා යම්කිසි අවස්ථාවක අර ආපු හිතිවිලි, අර උපදීන් පිළිබඳ ඒ සැලසුම් අපේක්ෂා, ඒ වගේ දේවල් වලට මෙයා යට වෙනවා. යට වෙන්න හේතුව තමයි මෙයා සිහි මුලාවක් මෙයාට තියෙනවා. සිහි මුලා වුණා පොඩි වෙලාවකට. ඕක තමයි කියන්නේ. එතකොට සිහි මුලා වෙලා මෙයා මේ හිතිවිලි වලට යට වෙනවා. හැබැයි නැවතත් සුළු කාලයකදීම මෙයාට සිහිය පහළ වෙනවා, සිහිය පිහිටවා ගන්නවා. සිහිය පිහිටවා ගත්ත නිසාම අර සිතිවිලි වලට යට වෙලා තියුණ, ඒ දුර්වල වෙලා තියුණ ස්වභාවය නැති වෙලා මේ සිතිවිලි වලට යට නොවී ඉන්න පුළුවන් හැකියාවක් නැවතත් මෙයා සුළු මොහොතකින් ලං කර ගන්නවා. ඔහොම තමයි කියන්නේ. එතකොට මුලින් සිහි මුලා වෙලා අරවට යට වුණා, පස්සේ සිහිය පිහිටවා ගත්තා. ඒකෙන් අර යටවීම මග හැරගත්තා කියලා ඔන්න විදියට සඳහන් කරනවා. සඳහන් කළා කියනවා තාමත් මේ තැනැත්තත් උබ්බදීන් සහිතයි, කෙලෙස් සහිතයි. හරි, ඔන්න පුද්ගලයා තුන් දෙනෙක් ගැන කිව්වා. පළවෙනි කෙනා ප්‍රත්‍යජන කෙනෙක්, භාවනාවක් පුහුණුවක් නොවැඩන කෙනෙක්. එයා කොහොමත් කෙලෙස් සහිතයි, උපදීන් සහිතයි. දෙවෙනි කෙනා අර විදියට භාවනාවක ඉන්න කෙනෙක්, සිහිය පිහිටවා ගත්ත කෙනෙක්. එයාත් උපදීන් සහිතයි, කෙලෙස් සහිතයි. තුන්වෙනි කෙනා මේ විදියට උපදීන් වලට යට වෙනවා, අර සිතිවිලි වලට යට වෙනවා. යට වෙලා සුළු මොහොතකින් නැවත සිහිය පිහිටවාගෙන නැගී සිටිනවා. තාමත් මෙයත් කෙලෙස් සහිතයි, උපදීන් සහිතයි. හරි, ඊට පස්සේ අවසානයේ තව පුද්ගලයෙක් ගැන කියනවා. මෙයාගේ ස්වභාවය මොකද්ද? අර විදිහේ භාවනාවක් පුහුණුවක් කියන එකක්වත් මේ තැනැත්තට අදාළ නැහැ. මොකද කෙලෙස් උපදීන් නැති නිසා. ඒ කියන්නේ අර නිරූපදි කියන தත්තෙට පත් වෙලා. එතකොට අර ක්‍රියාවලිය තවදුරටත් මේකි රහතන් වහන්සේට, එහෙම නැත්නම් මේකි නිරූපදි කියන தත්තෙට පත් වූ තැනටට අදාළ නැහැ. කෙලෙස් උපදීන් නැත කියලා තමයි සඳහන් කරන්නේ. ඊළඟට කියනවා අර කෙලෙස් රහිත ස්වභාවයක් තමයි මෙයා ළඟ තියෙන්නේ, උපදීන් ඉක්මවපු ස්වභාවයක් තමයි මෙයා ළඟ තියෙන්නේ කියලා අන්න අර හතර පුද්ගලයෙක් ගැන කියනවා. එතකොට මෙන්න මේ උපදීන් දුරු කිරීම පිළිබඳ ප්‍රතිපදාවකට පිළිපන් තැනැත්තෝ සහ ඒ ප්‍රතිපදාව අහවර කරපු කෙනාගේ ස්වභාවය ගැන තමයි මේ කියන්නේ. එතකොට සාමාන්‍යයෙන් භාවනාවක් පුහුණුවක් වඩන පිරිසක් මෙතන රැස් වෙලා ඉන්නේ. එතකොට අපි අපිට අත්දැකීමක් තියෙනවා. මේ විටෙක මේ හිතිවිලි ඇවිල්ලා අසිහිය රජ කරවනවා. එහෙම නැත්නම් මේ සිහි මුලා වෙනවා. කමක් නෑ, ඒක ස්ථිර සදාකාලික අනතුරක් නෙමෙයි භාවනා නියෝගී කෙනෙක්ට. නැවතත් සුළු මොහොතකදීම එයාට සිහිය පිහිටවා ගන්න පුළුවන්. නැවතත් සුළු මොහොතකදීම අර නැගී හිටින්න පුළුවන් හැකියාවක් මේ තැනැත්තාට තියෙනවා. අන්නේ හැකියාව තමයි අපි නැවත නැවත පුරුදු කරන්නේ. වරක් වැරදුනා කියලා භාවනාව නතර වෙන්නේ නැහැ. නැවතත් අන්න සුළු මොහොතකදීම සිහිය පිහිටවා ගන්න පුළුවන්. නැවතත් අර විදියට ඒ සිතිවිලි වලට යට නොවි ඉන්න ස්වභාවයක් ලං කර ගන්න පුළුවන්. එතකොට මේ සිතිවිලි වලට යට නොවි ඉන්නවා කියවහම නැවත නැවත මතක් කරන්න ඕනේ මේ සිතිවිලි දුරු කිරීමක් ගැන නෙවෙයි මේ කියන්නේ. ඒවා තියුණාවේ. ඒවා තියුණාවේ ඒවා අපිට අදාළ නැහැ. සිහියක් පිහිටවා ගත්ත පමණින් ඒ හිතිවිල්ලට යට නොවන ස්වභාවයක් අපි ළඟ මතුවලා එනවා. ඊට පස්සේ මේ හිතිවිලි අතරින් නැවත නැවත හුස්ම වැටෙන බව, නැවත නැවත ඇවිදින බව දැනගත්තොත් අන්න මොකද වෙන්නේ? අර දේවල් තියුණාට ඒවට යට නොවන ස්වභාවයක් අපි ළඟ මතුවලා එනවා. ඉතින් ඕක තමයි ක්‍රමවේදී. ඕක තමයි පුහුණුව. සිහියක් පිහිටවා ගන්නවා. පිහිටවාගත්ත සිහිය යම් කිසි වෙලාවකදී සිහි මුලාවක් නිසා අර විදියට දේවල් වලට යට වුණාට නැවත සිහියක් පිහිටවා ගන්න පුළුවන්. අන්න නැවත නිවැරදි කරන්න පුළුවන්. ස්ථිර හානියක් වෙලා නැහැ. ඒකම තමයි මේ භාවනාවක් පුහුණුවක් කියන්නේ. භාවනාව පුහුණුවක් කියන්නේ ඒකම තමයි. සාමාන්‍ය අලුත් කෙනෙක් පුහුණුවට බැසගත් කෙනෙක් එක්ක කතා කරාම එයා කියන්නේ ගොඩක් කලාවට මේ හිතවිල්ලක් ආවා ඒක නිසා සම්පූර්ණ භාවනාව මගේ අවුල් ගියා. නැවත භාවනාවට එන්න මට විනාඩි 5ක් විතර ගියා. ඇස් සැරලා බලලා ආපහු ඉරියව්ව හදාගෙන ආපහු තැම්පත් වෙලා ආපහු ඇස් වහගෙන යාන්තම් තමයි මේ හිතවිල්ල එලෝ ගත්තේ කියලා මේ තැනැත්තා ප්‍රකාශ කරනවා. සමහරු දමල ගහලා නැගිටලා යනවා හිතවිල්ලක් ආපුවම. ඒතර විනාඩි 2 3ෙන් නැගිටලා ගියා. ඇයි? මගේ භාවනාව කැඩුනා. මෙතනින් එහාට මට කරන්න බෑ. මේ කියලා ඔන්න සඳහන් කරනවා. නමුත් මේ භාවනා නියෝගී කෙනෙක් කියන්නෙම අර ක්‍රියාවලිය නැවත නැවත පුරු කරගන්න ඕනේ. හරියට නිකන් ඔය වාහනයක ගියර් මාරු කරනවා වගේ. එතකොට මුලින් නිකන් අර බරබරාස් ගාලා වාහනේ හිටලා ඔහොමනේ ගියර් මාරු කරන්නේ. ඒ නොතේරෙන කාලේ, ඒ පුහුණු නැති කාලේ. නමුත් පස්සේ පස්සේ වෙනකොට ගියර් මාරුණාද කියලා දන්නෙත් නෑ, හොයන්නත් බෑ. එච්චරට අර ස්මූත් විදියට ඒ වැඩේ කරන්න පුළුවන් හැකියාවක් මතුවෙලා එනවා. ඒ මතුනේ කොහොමද කියලා ගත්තොත් අර නැවත නැවත පුහුණු කිරීමක් නිසා. ඒක නිසා මේ හිතවිල්ලක් ඇවිල්ලා අපිව යට කරන අවස්ථාවක්. ඒ අවස්ථාවේදී යට වෙලා ගිහිල්ලා අපිට යම්කිසි වෙලාවක නැවතත් අර සිහි මුලා වුණු ස්වභාවයේ ඉවත් වෙලා සිහිය ඇති වෙන වෙලාවක්. ඒ ඇති වෙන වෙලාවේදී කොච්චර අපි සැලෙනවද? නැවත අපිට භාවනාවට අර විවේක තත්ත්වයට එන්න කොච්චර වෙලා යනවද කියන මෙන්න මේ විමසීම වැදගත්. ඔය දේ නැවත නැවත කරන්න පුළුවන් අවස්ථා 10000 වාරයක් සමහර විට එක පරියන්කයක එනවා. අන්න අර විදියට හිතවිලි නැවත නැවත එනවා. මේ හිතවිලි වලට යට වෙනවා. නැවත සිහිය පිහිටවා ගන්න අවස්ථාවක් එනවා. ඔය විදියට නැවත නැවත පුරුදු කරනකොට මේ තැනට තේරෙනවා මේ හුස්මේ ඉඳලා හිතවිලි වලට යනවා. ගිහිල්ලා ආපහු හුස්මට ඇවිල්ලා අර මගේ සාමාන්‍ය හුරු පුරුදු විදියට භාවනාව කරගෙන යන්න ලොකු හැලහැප්පීමක් නැතුව පුළුවන්. අර විදියට ගියර් මාරු වෙනවා. එහෙම ඇඟට දැනෙන්නේ නැහැ ලොකුවට. ඔන්න ඔය විදියේ වෙනසක්, ඔය විදියේ හැකියාවක් ටික ටික දියුණු වෙලා එනවා. අන්න ඒ හැකියාවේ වෙනස අවශ්‍යයි. ප්‍රතිපදාවට අවශ්‍යයි. ප්‍රතිපදාවට වැදගත්. ඒක නිසා ඔය හිතවිල්ලක් ඇවිල්ලා අපේ සිහිය යට කරන වෙලාවක් පිළිබඳ මේ සූත්‍ර දේශනාවෙත් සඳහන් වෙනවා. ඒ අවස්ථා හතරෙන් එක් අවස්ථාවක්. අන්නේ අවස්ථාව මේ වැරදි දෙයක් කියලා හිතන්න එපා. ඒ වෙනුවට තේරුම් ගත යුතු තමයි මේ පුහුණුවේ අවශ්‍යම ඉතිර පැතිර යාමක් තමයි මේ සිද්ධ වෙන්නේ. ද මෙච්චර වෙලා හුස්ම බලාගෙන ඉන්න පුළුවන් වුණා, දැන් ඔන්න හිතවිල්ලකට මේ අසිහියට ඇදිලා ගියා. කමක් නෑ, ටික වෙලාවකින් ඔන්න තේරෙනවා මම දැන් ඉන්නේ හිතවිල්ලක. ඒ තේරුම් ගත්තහම නැවතත් අර සිහිය පිහිටවාගෙන හිමිහිට නැවතත් හුස්මක් බලන්න, අර විදිහට නැවතත් හිමිහිට භාවනාවේ යෙදෙන්න කොච්චර වෙලා යනවද, ඒ හැලහැප්පීම නවත්ත ගන්න කොච්චර වෙලා යනවද කියන විමසීම වැදගත්. සාමාන්‍ය අලුත් කෙනෙක්ට ගොඩාක් අමාරුයි. නමුත් නැවත නැවත අපි පුරුදු කරනකොට ඔන්න ටික ටික ඒ හැකියාව වර්ධනය වෙලා එනවා. දැන් ඊයේ කෙනෙක් කියනවා එයා හුස්ම බලාගෙන ඉන්දියා, ඒ පොඩි එකෙක් දරුවෙක් මේ විදිහට සද්ද ඇහුණා. හැබැයි එයාට තේරුණා මේ සද්ද නිසා මට මේ විදිහට බාධාවක් වුණේ නෑ මගේ සිහියට. සිහිය දිගට පැවතුණා කියන විශ්වාසයෙන් ලියලා තියුණා. හැබැයි එයා සිතිවිලි වලට නිකන් බාධායි වගේ තමයි ඒ රචනේ ලියවෙලා තියුණේ. ඉතින් මං එයාට කිව්වා බලන්න දැන් සද්දවලට නම් සැලෙන්නේ නෑ, හිතිවිලි වලට සැලෙනවා වෙන අදහසෙන් තමයි ලියවෙලා තියෙන්නේ. ඉස්සරහට බලන්න මේ හිතිවිලි වලට නොසැලී ඉන්න පුළුවන්ද කියලා. මේ විදිහටම හිතිවිල්ලක් ඇවිල්ලා ගියා. හැබැයි මගේ සිහියට බාධාවක් වුණේ නෑ. ඒ පරීක්ෂාවේ යෙදෙන්න පුළුවන් නැවත නැවත. අන්න ඒ සඳහා අවස්ථාවක් අපිට ලැබෙනවා ඉබේම. හිතවිලි හොයාගෙන යන දෙයක් නැහැනේ. නොමිලේම ඇවිල්ලා ඒගොල්ලෝ ඒ අවශ්‍ය සේවාව සපයනවා. හොයාගෙන යන්නෙත් නැහැ අපි ප්‍රතිපදාවේදී. එන කෙනෙක් ඒ ලැබිච්ච අවස්ථාවට අනුව තමයි පුහුණුව සිද්ධ කරන්නේ. ඔන්න ඔය විදිහට නැවත නැවත මේ හිතවිලි වල මුලා වුණත් සිහිය පිහිටවා ගන්න පුළුවන් කියන හැකියාව මේ තැනට තුළ ටික ටික දියුණු වෙනවා. සිතිවිලි වල මුලා වුණත් නැවත නැවත මේ භාවනාවක් පුහුණුවක් කරන්න පුළුවන් කියන හැකියාව මේ තැනට තුළ දියුණු වෙනවා. ඔන්න ඔය වෙනස, ඔය විපරිණාමය තමයි මේ නිරූපදී මේ උපදීන ඉක්මෝලා යනවා කියන ස්වභාවයට ලං වෙන්න යන මාර්ගය. ටිකෙන් ටික තමයි ඒක වෙන්නේ. හිතවිලි ආවට නොසැලෙන ස්වභාවයක් ටික ටික මතුවෙලා එනවා. සිදුවීම් සිද්ධ වුණාට නොසැලෙන ස්වභාවයක් ටික ටික මතුවෙලා එනවා. මොකද්ද මේ වෙන්නේ? අන්නර උපදීන් ඉක්මෝලා යන මනසක්, නිරූපදී කියන தത്വයට ලං වෙන මනසක් අපිට මතුවෙලා එනවා. මේක තමයි වැඩේ. දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් ගෙවල් දොරවල් වල විවිධ දේවල් සිද්ධ වෙනකොට අපි සැලෙන ප්‍රමාණයක් තියෙනවානේ. සැලෙන ප්‍රමාණයක් තියෙනවා. ඒ සැලෙන ප්‍රමාණය සමහර වෙලාවට බොහෝමයි, බොහෝ සැලෙනවා. ඊටස්සේ කනගාටු වෙනවා, පසුතැවෙනවා. ඔය වගේ දේවල් සිද්ධ වෙනවා. වැරදි සිද්ධ වෙනවා, පසුතැවෙනවා. ඔය වගේ දේවල් සිද්ධ වෙනවා. එතකොට සාමාන්‍ය කෙනෙක් හිතනවා මේ භාවනා අනුයෝගී කෙනෙක්ගෙන් වැරදි වෙන්නේ නැහැ, වැරදි නොවිය යුතුයි කියන වගේ අදහසක් මේ සමාජේ තියෙනවා, සාම්ප්‍රදායිකව තියෙනවා. මේ පැවිදි වෙලා ඉන්නේ කින්ද වැරදි වෙන්න බෑ, භාවනා කරන කෙනෙක් කින්ද වැරදි වෙන්න බෑ කිය. ඔය විදිහට මොනවදෝ දේවල් මතවාද පොම්ප කිරීමක් තියෙනවා. නමුත් මේ නිවැරදි ප්‍රතිපදාවක් පුහුණුවක් දියුණු වෙන ස්වභාවය මොකද්ද කියලා ගත්තොත් මේ තැනැත්තා ගාව වැරදි වෙන්න පුළුවන්. වැරදි වුණාට වැරද්දට සැලෙන ප්‍රමාණය අඩුයි. ඒක නිකන් එක ආකාරයක නිකන් මහා නිකන් අමනකමක් වගේ කියලා හිතෙන්න පුළුවන් කෙනෙක්ට. මේ වැරදි කරනවා වැරදි ගණනක් නැතුව ගිහිල්ලා කියලා වගේ හිතෙන්න පුළුවන්. සාමාන්‍ය අර වැරදි කරලා කරලා භාවිත බෞලීකත කරපු කට්ටියට ගාණක් නැහැ නේ වැරද්ද කරාට. සත්තු මරලා පුරුදු වෙච්ච එකාට සතෙක් මරනවා කියන එක ගාණක් නැහැ. හැබැයි පුරුදු නැති එකාට අර නිකන් එන වැඩක් තමයි සතෙක් මරනවා කියන්නේ. අතපය දාලි දාලා කොම් කොම් හරි හරි අමාරුවෙන් තමයි මරා ගන්න වෙන්නේ. ඈ මොකද හේතුව අර පුරුදු නැහැ. නමුත් අර සත්තු මරලා මරලා පුරුදු වෙච්ච එකාට ගාණක් නැහනේ. අකවුන්ට්ස් නැහැ දවසට කීයක් මැරෙනවද කියලා. එහෙම එකක් ගැන නෙමෙයි මේ කියන්නේ. එහෙම එකක් ගැන නෙමෙයි. යා වරද වරද විදියට දන්නවා. වරද සිද්ධ වෙනවා. අර විදියට මෝඩකමක් නෙමෙයි මේ රජ කරන්නේ. වරද සිද්ධ වෙනවා. හැබැයි වරදට සැලෙන ප්‍රමාණය ගැන තමයි මේ කියන්නේ. දැන් පහුගිය දවසක් කෙනෙක් කියනවා මම දන්නවා මම මේ ඔෆිස් එකේ වෙහෙස දවසේ මහන්සි වෙලා ගෙදර ඇවිල්ලා මේ ආයතනයේ ප්‍රශ්නත් ඔළුවේ තියාගෙන මහන්සියත් ඔළුවේ තියාගෙන මේ විදිහට ගෙදර ඇවිල්ලා මට තේරෙනවා මම ගෙදර දරුවට බනිනෝ ගහනෝ මේ විදිහේ දෙයක් මට දැනෙනවා කියලා කෙනෙක් කියනවා. එතකොට මේ ඔයාලට කියන්නේ නැඹුරු බයස් බයස් නෙගේ බයස් තියෙනවන්නේ එක එක නැඹුරු තියෙනවා අපේ ජීවිතවල. එතකොට මේ ගෙදර තියෙන මුවහමට තලනවා. අර ඔෆිස් එකේ ප්‍රශ්නයක් තියෙන්නේ නැත්නම් මේ වෙහෙස තියෙන්නේ හැබැයි තලන්නේ කාටද ගෙදර තියෙන මුවහමට. තලලා ඉවර වෙලා මම මේ දරුවාට යහපතක් කරා මුගේ වැරද්දක් හැදුවා කියලා මේ කරපු දේ සාධාරණීකරණය කරන්නත් ඉඩ තියෙනවා. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. නමුත් මේ අත්දැකීම කියන කෙනා කියනවා මට ඉස්සර මේ විදියට මම තරහ ගිහිල්ලා මෙහෙම දරුවාට තලනවා. තලලා ඊට පස්සේ පසුතැවෙනවා. පසුතැවෙනවා මාතුලින්ම. මෙහෙම දෙයක් මං කළා නේද කියලා. නමුත් දැන් මේ භාවනාව කාලයතීසේ පුහුණුවක් වඩාගෙන යනකොට මට තේරෙන දේ තමයි තාමත් මම අර විදියට දරුවාට තලනවා. හැබැයි ඉස්සර තරම් සැරේටම නොවෙන්න පුළුවන්, ඉස්සර තරම් දැඩි විදිහටම නොවෙන්න පුළුවන්. ඒ වගේම පසුතැවීමත් තාම එනවා. හැබැයි පසුතැවීමත් ඉස්සර තරම් දැඩි නෑ. අන්න මොකද උනේ? අර වැරද්ද සිද්ධ වෙනවා. වැරද්ද සිද්ධ වුණාම ඒකට අනුව පසුතැවීමත් එනවා. හැබැයි ඒ වැරද්දත් ඒකට පසු එන පසුතැවීමත් දෙකම යම් කිසි ආකාරයක විවරණ වීමකට ලක් වෙලා ඉස්සර තරම් වයිවර්ණ විදිහට මේක ග්‍රහණය වෙන්නේ නැහැ. ඉස්සර තරම් ප්‍රබල විදිහට මේක ග්‍රහණය වෙන්නේ නැහැ. ඒ වෙනුවට අනේ යම් කිසි විදිහක විවරණ වීමකට මේ ක්‍රියාවලිය ලක් වෙලා තියෙනවා. වරද වරද තාමත් සිද්ධ වෙනවා. හැබැයි ඒ වරදට හසු වෙන ප්‍රමාණය වගේම ඒ වරද නිසා පසුතැවෙන ප්‍රමාණය අඩු වෙලා. එතකොට ඒක ප්‍රතිපදාවේ දියුණුවක් කියලා කෙනෙක්ට හිතෙන්නේ නෑනේ බැලූ බැලමට බාහිරෙන් බැලුවහම. මෙයා මේ තාමත් වැරදි කරනවා, මෙච්චර භාවනා කර කර මේවා කරනවා කියලා තමයි හිතෙන්නේ. නමුත් ඇත්ත දේ මොකද්ද? වැරදි සිද්ධ වෙන බව හැබෑව. වැරදි තාමත් එහෙම වෙනවා. නමුත් ඒ ක්‍රියාවලිය ඉස්සර තරම් ග්‍රහණයක් නෑ, ආකර්ෂණයක් නෑ. ඕක තමයි නියම විවේකයක් දිහාවට නැත්තම් මේ නිරූපදි කියන මේ උපදී නික්මෝල යන දිහාවට යන මාර්ගය. එහෙම නැතුව ක්ෂණිකව මේ දවසක් භාවනා කරපු පමණින් අඩුපාඩු සියල්ල දුරු කළා නිකන් අර මේ හස්ස මුද්‍රාවක් දාගෙන නිකන් බණ කියන කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. ඒ වෙනුවට අර තමුන්ගේ හුරු පුරුදු වැරදිවලම තමයි ඉන්නේ. හැබැයි අන තේරෙනවා මේ වැරදිවල තියෙන අර වයිවර්ණ භාවය අඩු වෙලා විවර්ණ වෙනවා මේ වැරදි. මේ වැරදි වල තියෙන ග්‍රහණය ඒක අපි ග්‍රහණය කරන ප්‍රමාණය අඩු වෙලා ග්‍රහණය දුර්වල වෙනවා. ඔන්න ඒ විදිහට තමයි තාමත් අර පරණ පුරුදු විදිහට වැරද්දක් සිද්ධ වෙනවා. තාමත් ඒක පිටිපස්සෙන් අර විදිහට පසුතැවීමකුත් එනවා. හැබැයි අන්න අර ඉස්සර තරම් වයිවර්ණ විදිහට ඉස්සර තරම් කලර්ෆුල් විදිහට මේක දැනෙන්නේ නැහැ, ග්‍රහණය වෙන්නේ නැහැ. ඔන්න ඕක තමයි මේ උපදීන් ඉක්මෝලා යන ප්‍රතිපදාවේ ප්‍රායෝගික ස්වභාවය. සමාජය කියයි අපිට නෑ නෑ වැරදි වෙන්න බෑ භාවනා කරන කෙනෙක්ගෙන්, නෑ නෑ වැරදි වෙන්න බෑ මේ විදියට පැවිද්දෙක්ගෙන්, නෑ නෑ වැරදි වෙන්න බෑ මේ විදියට සිල් රකින්න කෙනෙක්ගෙන් කියලා සමාජය කියයි. ඒගොල්ලෝ වතුරට පයින්නේ නැතුව ගොඩ ඉඳලා පීනන කට්ටියනේ. නමුත් ඇත්තට වතුරට බහැපු කෙනෙක්ට, වතුරේ පීනන්න උත්සාහ කරපු කෙනෙක්ට තේරෙනවා වැරදි සිද්ධ වෙනවා. සිද්ධ වුණාට මොකද? කලින් තරම් ලොකු ග්‍රහණයකින් මේවා සිද්ධ වෙන්නේ. පසුතැවෙනවා. පසුතැවුණාට මොකද? කලින් තරම් එච්චර ප්‍රබල පසුතැවීමක් නෙමෙයි එන්නේ. කී කී මෙන්න මේ විදිහට මේ ක්‍රියාවලිය වැඩි වැඩියෙන් විවරණ වීමකට ලක් වෙනවා. ඒක තමයි නියම ප්‍රතිපදාවක ස්වභාවය. ඒක තමයි මේ නියම ප්‍රතිපදාවක් වැඩෙන ආකාරය. අනේ ඒක තම තමුන් තුළින් අපිට අත්දකින්න පුළුවන්. අපි අපිට පුළුවනි සාකිකාරය වෙන්න. තම තමන් පුරුදු කරනකොට බොහොම සුළු කාලෙකදී තම තමුන්ටම තේරෙනවා කලින් වගේම වැරදි වෙනවා. නමුත් එච්චරම ග්‍රහණයක් සහිතව නෙමේ සිද්ධ වෙන්නේ. කලින් වගේම පසුතැවෙනවා. නමුත් එච්චර ප්‍රබල පසුතැවීමක් නෙමේ එන්නේ. කිය කිය මේ තැනකට දකින්න පුළුවන්. එතකොට නිකන් එකපා ආකාරයකට අර කිව්වා වගේ නරුම ස්වභාවයක් තමයි හැදෙන්නේ. වැරදි වෙනවා ගානක් නෑ, සැලෙන්නේ නෑ. පසුතැවෙන තැවීම එනවා, සැලෙන්නේ නෑ. නැවත නැවත පැටලෙනවා, වර්ධිනවා, සැලෙන්නේ නෑ. ආපහු නැගී ඉඳලා ආපහු තමුන්ගේ වැඩේ යෙදෙනවා. අන්න ඒක තමයි තියෙන හැකියාව. දැන් අපි තමුන් භාවනාවක් පුහුණුවක් කරනකොට සාමාන්‍ය ඔය බෙල්ල කඩා වැටුණත්, කොටු ටිකක් පෙරුණත්, පොඩ්ඩක් නිින්ද ගියත් කොච්චර ලැජ්ජාවක් වගේ එකක් ඇති වෙනවද බලන්න. අපි පිරිසක් ඉදිරියෙන් භාවනා කරනවා නම්, පිරිසක් ඉදිරිය වගේ භාවනා කරනවා නම් එහෙම තමයි. සාමාන්‍ය ඒක තමයි අපේ හැටි. මේ විදිහට මේ බෙල්ල කඩා වැටෙන්න බෑ, හොටු පෙරෙන්න බෑ, මේ මෝල් ගහක් ගිල්ලා වගේ වාඩි වෙලා ඉන්න පුළුවන් වෙන්න ඕනේ කියලා ওই විදිහට තමයි අපි හිතාගෙන ඉන්නේ. එතකොට පොඩ්ඩක් හරි වැරදුනොත් ඒක ලොකු පසුතැවීමක් බවට. ඔය සාමූහික භාවනා කරන කට්ටියට තියෙන වෙනම චෝදනා ලිස්ට් එකක්. ඒගොල්ලෝ කියනවා මේ වටපිටාවේ කට්ටිය මොනවද හිතයිද දන්නේ. වටපිටාවේ කට්ටිය ගැන තමයි කල්පනා කර කර ඉන්නේ. මගේ අතින් මෙහෙම වැරදක් වුණොත් කියලා පසුතැවෙනවා. වැරද වෙලත් නැහැ සමහර විට. ඇයි ඔය විදිහේ ස්වභාවයක් දකින්න පුළුවන්. නමුත් අපි තෝ මේ භාවනාවේ සීසන් වෙච්ච කෙනෙක්. අන සමහර විට ගුරුන් ආංශෙම මේ නිින්ද ගිහිල්ලා භාවනා ආසනෙන් බිමට ඇදගෙන වැටෙනවා. දඩංගාලා. නකමන්නේ ආපහු එමීට නැගිටලා ගිහිල්ලා මුකුත් තුන්නේ නැහැ වගේ වාඩි වෙලා ඉන්නවා. වාඩි වෙලා ඉන්නවා. ඇයි ඒ? අර වරදක් වුණ බව හැබෑව. හැබැයි ඒ වරදට එහෙම සැලුනේ නැහැ. බෙල්ල කඩා වැටුණු බව හැබෑව. බෙල්ල කඩා වැටුණාට ඒකට සැලෙන්න හේතුවක් නැහැ. ඈ ඔන්න ඔය විදිහට මේ වැරදි වෙනවා, වැරදට එහෙමට සැලෙන්නේ නැහැ. පසුතැවීම එනවා, කලින් තරම් ප්‍රබල නැහැ. ඔන්න ඔය විදිහට නිකන් වැරදුනාට ගාණක් නැති, පසුතැවීමවට දැනෙන්නේ නැති වගේ නිකන් නරුම ස්වභාවයක් කියලා කෙනෙක් හිතෙන්න පුළුවන්. මේ මනුස්සයා වරද තකන්නේ නැහැ. මේ මනුස්සයා ළඟ පසුතැවීමක් නැහැ කියලා තමයි බැලු බැල්මට පේන්නේ. නමුත් ඒකම නෙමෙයි, ඊට වැඩිය වෙනස් විදිහක ප්‍රතිපදාවක් පුහුණුවක් තමයි මේ පුද්ගලයා තුළ මේ වර්ධනය වෙලා තියෙන්නේ, වර්ධනය වෙන්නේ. ඕක තමයි නියම ප්‍රතිපදාව. ඕක තමයි නියම ප්‍රතිපදාව. එහෙම නැතුව නිකන් එක පාට මේ සුද්ධවන්තයෝ වෙන්න හැකියාවක්, ඒ විදිහේ විභවයක් නැහැ. ඒ වෙනුවට ක්‍රමානුකූලව ටිකෙන් ටික මෙන්න මේ විදිහට වරද වෙන බව හැබෑව, වරදට එහෙමට සැලෙන්නේ නැහැ. මේ විදිහට පසුතැවීමුත් එන බව හැබෑව, පසුතැවීමට එහෙමට සැලෙන්නේ නැහැ. ඔන්න ඔය විදිහේ පුහුණුවක් ප්‍රතිපදාවක් වර්ධනය වෙනවා නම් අන්න තේරුම් ගන්න පුළුවන් මේ උපදීන් මත පදනම් වෙලා ඉඳලා නිරූපදී දිහාවට යන පුහුණුව තමයි මේ තියෙන්නේ. උපදීන් මත පදනම් වෙලා ඒවට අනුව සැප දුක් ලබලා ඒ උපදීන් ඉක්මෝලා ගියපු අර විදිහේ ඉරාමිස සැපයක් ලබන ප්‍රතිපදාව තමයි මේ තියෙන්නේ. අන්න ඒ විදිහේ ප්‍රතිපදාවක් අපි තුලින් දියුණු විය යුතුයි. එහෙම වෙනසක් පරිවර්තනයක් විය යුතුයි. ඒක තමයි නියම ප්‍රතිපදාව. ඉතින් එවැනි වූ ප්‍රතිපදාවක් අපි තුලත් වර්ධනය වෙන්න අද දවසේ මේ ධර්ම දේශනාව උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
බොහොමත්ම පිං ස්වාමින් වහන්සේ, අද දිනේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වෙනුවෙන් වටිනා ධර්ම දේශනාවක් ඉදිරිපත් කරා. වැඩසටහනට සම්බන්ධ වෙන අයගේ පහසුතකා පොඩි සාරාංශගත කිරීමක් කරනවා. අද දේශනාවට පාදක වුණේ මේ අප තුළ ඇතිවෙන සැප දුක, බාහිරයෙන් ලැබෙන සැප දුකක්ද, එහෙම නැත්නම් මේ ඇතුළෙන් ලැබෙන සැප දුකක්ද, ඒක කොහොමද අපි ස්පර්ශ කරනකොට අපි අප තුළ ඇතිවෙන වෙනස්කම් මොනවාද. ඉතින් ඒකට පාදක වෙච්ච ධර්ම දේශනාව විදිහට සඳහන් කළේ බුදුන් වහන්සේගේ කාලයේදී මේ බුදුන් වහන්සේට, ඒ වගේම බුදුන් වහන්සේ සමග ඉන්න අය භික්ෂුන් වහන්සේලාට නොයෙකුත් දේවල් ලැබෙනවා. නමුත් අන්‍ය තීර්ථකයන්ට එහෙම දේවල් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ පිළිබඳ කතිකාවක් ඇති වෙලා තිබුණා ඒ කාලේදී. බුදුන් වහන්සේ මේක කොහොමද දැක්කේ, බුදුන් වහන්සේ කොහොමද මේක උදාන වාක්‍යයක් ලෙස ප්‍රකාශ කරේ කියන කාරණාව පදනම් කරගෙන ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දිනේ අපේ ධර්ම දේශනාව ඉදිරිපත් කරා. ඉතින් මේ ස්පර්ශය කියන දෙය කොහොමද අපි තුල ඇති වෙන්නේ, එහෙම ඇතිවෙන ස්පර්ශයක් රහිතව කොහොමද අපි ඉදිරියට යන්නේ, කොහොමද ප්‍රතිපදාවක් තුළින් මේ බාහිරින් නොව තමන් තුළම එන සැපක් කොහොමද දකින්නේ, වෙනස් නොවන සැපක් කොහොමද ඇති කරගන්නේ කියලා කාරණාව සඳහන් කරා. ඒ සඳහා වන පුහුණුකටයි අප සියලු දෙනාම සම්බන්ධ වෙලා සිටින්නේ. ඉතින් මේ පුහුණුව දිගට කරගෙන යනකොට ක්‍රමානුකූල පුහුණුවක් ලෙස ඉදිරියට කරගෙන යනකොට ඒ යහපත් ආකාරයෙන් පුද්ගලිකු තුළ සිටුවෙන වෙනස්කම් සම්බන්ධවත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපට සඳහන් කළා. ඉතින් සම්බන්ධ වෙන සියලු දෙනාටමත් ඒ වගේ පුහුණුවක් කරගෙන යන ලෙස අපි ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා. අපිත් ඉල්ලා සිටිනවා බටසරාට සම්බන්ධ වෙලා. ඉතින් මේ වගේ පුහුණුව දිනපතා සිදු කරන්න, තමන් තුළ සිදුවන ඒ වෙනස්කම් සුළු සුළු වශයෙන්, මහා විශාල වශයෙන් නෙමෙයි, සුළු සුළු වශයෙන් වෙනස් වෙන සිදුවීම් දකින්න, තමන් තුළ ඇති වෙන ඒ සැපය අත්දකින්න යන කාරණාව අද දිනේ ධර්ම දේශනාවෙන් ස්වාමීන් වහන්සේ සඳහන් කරා. මීළඟට තිබෙන්නේ සුපුරුදු පරිදි අප ඉදිරිපත් කරන කොහොමද අප තුළ මේ ප්‍රතිපදාවක් වඩා ගන්න අවශ්‍ය කරන පුහුණු පටන් ගන්න කියන දේ. ඒ පිළිබඳව අත්පත්‍රිකාවක් ගෞරවනීය ස්වාමීන් වහන්සේලා අප වෙනුවෙන් සකස් කර දීලා තිබෙනවා. සමාවන්න මගේ මේ දැන් තියෙන ලැප්ටොප් එකේම ඩොකියුමන්ට්ස් දෙක නැහැ. පුළුවන් නම් අපිට සම්බන්ධ වෙලා යන කෝ-හොස්ට් කෙනෙකුට ඒ ඩොකියුමන්ට් එක ෂෙයා කරගන්න පුළුවන් නම් ලොකු දෙයක්. එහෙම නැත්නම් අපි කෙලින්ම අපේ අද දිනේ අප වෙත ලැබී තිබෙන වාර්තා සහ Q&A එකට යොමු වෙමු. ඒ සඳහා සම්බන්ධ වන ගෞරවනීය ධම්මසරණ ස්වාමින් වහන්සේව පාද නමස්කාර කොට අපේ වැඩසටහනට පිළිගන්නවා. අවසරයි ස්වාමින් වහන්ස, තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
එහෙම ස්වාමින් වහන්ස, ඇහෙනවා ඇහෙනවා ස්වාමින් වහන්ස.
මේ වැස්සකුත් තියෙනවා මේ පැත්තේ.
එහෙමද? අපිට නම් ගොඩක් හීතලයි ස්වාමින් වහන්ස.
ඔව්.
ඔව්, දැන් සීතල කාලේ පටන් අරගෙන
තියෙනවා. සීතල වේගෙන එන්නේ මේ දවස් දෙකකට විතර ඉඳන්.
ආ, එහෙම ස්වාමීන්
වහන්ස. සංගත්තා මුතුම.
ස්වාමින් වහන්ස තාම ගාල්ලේද වැඩ සිටින්නේ නැත්නම් නිසරණණේට වැඩම කරා?
ඔව්, ගාල්ලේ.
එහෙමද?
දැන් මුදුගම මේ ඉන්නේ.
ආ, එහෙමයි.
වැඩසටහනෙත් ඉන්නවා, කීප දෙනෙක් එකතු වෙලා ඉන්නවා.
ආ, සන්තෝෂයි ස්වාමීන් වහන්ස. එහෙනම් ස්වාමීන් වහන්ස, මම බන්දුල මාමට බාර දෙනවා අද අපිට ලැබී තිබෙන වාර්තා ඉදිරිපත් කරන ලෙස. තෙරුවන් සරණයි බන්දුල මාමා.
අවසරයි ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේ ධර්ම සභාවට තාම ගෞරවයෙන් පිළිගන්නවා. අද දින අපිට එක වාර්තාවක් ලැබී තිබෙනවා ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේගේ අවසර. ගරුතර ස්වාමින් වහන්ස, තෙරුවන් සරණයි. අද දවසේ සක්මන් භාවනාව සයන්ස භාව ඇහෙනවා ඇති කියලා හිතනවා. විනාඩි 45ක් පමණ සක්මනේ යෙදුණෙමි. මුල් පේවර කීපයේ සිටගෙන සිටින බවට අද්දුටුවේය. ශරීරයේ කෙලින් තියාගෙන සිටින බව අද්දුටුවේය. පසුව ඇවිදින බව හඳුනාගත්තේය. කකුල් දෙක ක්‍රියාත්මක කරන බවට සහ මස්පිඩු සියුම් වෙන අන්දම බලා සිටියේය. විනාඩි 10කට පමණ පසු පතුලේ ස්පර්ශයට සිත යොමු කරගත්තෙමි. ඇඟිලි තුඩුවලට සියුම් වශයෙන්ද, බිලුම ප්‍රදේශයට රළු වශයෙන්ද, මාපට ඇඟිල්ලට තරමක් රළු වශයෙන්ද, වැල්ල සමග පතුල්වල ස්පර්ශයන් අද්දුටුවේය. ටික වේලාවක් එනම් විනාඩි 30ක් පමණ වන විට සක්මනේ කෙළවර කෙරවල් දෙක හැරෙනවා බවට නොදැනෙමි. ස්වාමීන් වහන්සේ, රළුවෙන් පතුල් ස්පර්ශයන් අද්දුටුවේ. ටික වේලාවක් එනම් විනාඩි 30ක් පමණ වන විට සක්මනේ කෙළවර කෙළවල් දෙක හැරෙනවා බවට නොදනිමි. බොහෝ වේලාවක් පතුල්වලට දැනෙන සීතල ගතිය, සියුම් ගතිය, තද ගතිය බලමින් සිටිය හැක. සක්මන යන අතරතුර සමහර වේලාවට පතුල වැල්ලට වැඩිපුර තෙරපී ගොස් ශරීරයේ අසම්බර වෙන බවට අද්දුටුවේය. එවිට ආයාසයක් දරා නැවත ශරීරයේ කෙලින් තියා ගැනීමට උත්සාහ කරනු අද්දුටුවේය. පරයන්ක භාවනාව. සක්මන් භාවනාවෙන් පසු පරයන්ක භාවනාවට වාඩි විය. හුස්ම රැල්ල අවධානය යොමු වූයේය. හුස්ම රැල්ල දෙස බලා සිටින බාහිර ශබ්දවලට සිත යන බවට දැනුනේය. සිත අතීතයට අනාගතයට යන බවට අද්දුටු වේය. විනාඩි 15ක් පමණ වන විට සිත බොහෝම සැහැල්ලු වී කිසිවක් නොදැනී යන බවක් අද්දුටු වේය. හුස්ම ගන්න බවක්ද නොදැනෙන්නේ. සිත පුදුමාකාර විදිහකට සැහැල්ලු වී පුදුම සැනසීමක් අද්දුටු වේය. විනාඩි 5කට පමණ පසු නැවත හුස්ම ගන්නා බවට දැනේ. ඊට පසු පරයන්කය අවසන් වේ. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයම ලැබේවා. දීර්ඝායුෂ ලැබේවා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. වාර්තාවේ අවසන් ස්වාමීන් වහන්සේ.
ලෝ ඒක අද්දකීම් වාර්තා කිරීම හොඳයි. එතකොට සක්මනත් සහ පරයන්කෙත් කෙරීගෙන යනවා. යන විදිය හොඳයි. මේකේ ඉදිරියට යෑම එහෙම නැත්නම් තවත් දිනු කරගන්න අවශ්‍ය උපදෙස් නේ අවශ්‍යතාවයේ තියෙන ඉතින් එතෙන්දී මේ අර ආරම්භය කියනවා කයට හිත අරන් එහෙම නැත්නම් ඇවිදින වෙලාවේ කකුලට හිත අරන් ඒ දැනීම ප්‍රකාශ කරනවා ඒ එකම විනාඩි 10කට පසු කියලා තමයි ඊළඟට පණින්නේ අන්න එතන තමයි මේ ඊළඟට දැන් මෙයා අවධානය යොමු කරන්න ඕනේ මේ විනාඩි 10 තුල සිද්ධ වෙන්නේ දේ විනාඩි 10ක් තුල කොච්චර එක දිගට මේ පියවර ගන්න යන්න පුළුවන්ද? එහෙම නැත්නම් මේ එළියට එහෙම නැත්නම් බාහිරයට ගිහිල්ලා නැවත හිත මේ සක්මනට එන්නේ කොහොමද? ආපු බව දැනගන්නේ කොහොමද? මෙන්න මේ කාරණය මේ න්යාට එන්න ඕනේ. එහෙම නැත්නම් මේ විනාඩි 10 තුල ඔක සිද්ධ වෙනවා. අන්න ඒක වාර්තා වෙන්න ඕනේ. ඒක වාර්තා වෙනකොට ඉතුරු ඉදිරිය සියල්ලම වෙනස් වෙනවා නිවන්. මොකද මෙතන කලින් පියවර වෙනස් නම් ඊළඟ පියවර ඊට වෙනස් වීමක් වෙනවනේ අනුරූපව. ඒ නිසා කෙරෙගෙන යන විදිය කිසිම ගැටලුවක් නැහැ. මේ කියන්නේ දියුණුව සඳහා අවශ්‍යතාවය සඳහා. එතකොට පරියන්කෙත් ඒකමයි. මුල කර්මස්ථානේ එහෙම නැත්තම් හුස්මට හිත ගත්තා, අයට හිත ගත්තා. ඒ ගැනීම හොඳයි. ඒක වාර්තා කරනවා. ඒ ගැනීම කොච්චර වෙලාවක් කරගෙන යන්න පුළුවන්ද? මේ කියන කාරණය හැලෙනවා. ඒක අපි ගොඩක් අතර මේ මෙහි දැන් අපි මේ සම්බන්ධ වෙලා ඉන්නේ නිග්‍රෝධලේන ආරන්නේ ඒ භාවනා පිරිසත් සමග මේ මෙහෙදී අත්විඳා ඒ කාරණේ. එක මුල් දවසේ මේ පිළිබඳ උනන්දුව තිබුණේ නැහැ යෝගාවචරයෝ ලියන්නේ ඉදිරිය. මුල කර්මස්ථානයේ හිටගත්තා. ඊට පස්සේ මේ මෙහෙම වුණා හිස් තැනට ගියා මේවා වුණා කියලා ඉදිරි පියවර ලියන්න ඉක්මන් වෙනවා. ලොකු ස්වාමීන් වහන්සේට මේක මේ ඉදිරිපත් වෙච්ච වෙලාවේ උන්වහන්සේ පෙන්නලා දුන්නා මේක. ඊට පස්සේ ඒක සකස් කරන්න කියලා අපිටත් කියලා ඊට පස්සේ එකතු වෙලා කට්ටිය මෙන්න මේ කාරණයට ගියා. ඒකට මෙතන මේ කියන Tamanට කොච්චර වෙලාවක් මුල කර්මස්ථානේ ඉන්න පුළුවන්ද කියන එක ආරම්භයේදී කරන පරීක්ෂණය කරන උනන්දුවන් ඒක කරනවත් එක්කම දෙවෙනි දවසේ පැහැදිලිම ඉදිරියක් පෙන්නවා. මේ ලොකු සංසෙත් පැහැදිලිව පෙන්නවා මේ තෘප්තිමත් කියලා. ඉතින් අන්න ඒ නිසා ඒකත් මේ එකිනෙකා බෙදා ගන්න ඕනේ කල්යාණ මිත්‍රයෝ විදිහට. අන්න ඒක ඊයගෙන් ලැබිච්ච මේ ඒ පෙන්නපු දේ අපි හැම කෙනාම බෙදා ගැනීමක් මේ වෙලාවෙ සිද්ධ කරනවා. ඒ නිසා ඒ මුල කර්මස්ථානයේ හිත ගැනීම හොඳයි. ඊට පස්සේ සිදුවෙන මේ වාර්තාවෙත් කිසිම ගැටලුවක් නැහැ. ඉදිරියට යෑම තියෙනවා. නිතිපතා කරන්න තියෙනවා. ඒකට ගන්න ඕන තවත් තල්ලුවක් අත්උදව්වක් තමයි මේ සිද්ධ කරේ. මේකත් එකතු කරලා ඉදිරියට කරන්න. එතකොට එනදී අපි බලමු වාර්තාව අනුකූලව.
එහෙමයි ස්වාමීන් වහන්ස. බොහොමත්ම පිං. වහන්සේ මෙතන දැන්ට මට දැනුම් දීලා තියෙන සවන්වන්සේ ප්‍රශ්න පමණයි. වහන්සේගේ අවසර පරිදි
උපරෝධ වලදී එක ප්‍රශ්නයක් ඉන්නේ දැන්. හැමදාම එකයි
සවන්වන්සේ එක හොඳ ප්‍රශ්නයක් එනවා.
හැමදාම එකක් එනවා. මේක නිකන් එක රෙජිස්ටර් වෙලා තියෙන එකයි එන්න. දෙකක් තුනක් තව පුදුමයක් වගේ වෙලා තියෙන්නේ දැන්. එක
තේවා. එහෙමයි සවන්වන්සේ. අද වහන්සේගේ අවසර පරිදි මේ සභාවට ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා දෙන්න පුළුවන්. ඔය දැන් ඔබට Zoom hand එක ඔසවා ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන් කමටහන් පිරිසිදු කර ගැනීමට. නැන්ස පොඩි ආරම්භයක් ලබා දෙන්න කැමතියි. මේ මට මේක සොයනස මේ එක කලකට කලින් වෙච්ච දෙයක්. හැබැයි වලට මට හිතුණා මේ අද මේක වහන්සේට කියලා පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕන කියලා. සොයනස මම මේ චක්‍ර කරකැවීම කියන එක ගැන පොඩ්ඩක් වටහා ගන්න උත්සාහ කරනවා. මේ මට තේරිච්ච විදිහට ස්වාමීන් වහන්සේ කීප වතාවකම එක වතාවකම මේක වෙනවා මට තේරෙන්නේ චක්‍ර කැරකෙනවා කියලා ස්වාමීන් වහන්සේ. මේ දැන් හොඳට සක්මනත් කෙරෙනවා, පරයන්කයක් වැඩි හිත විසිරෙන අඩු වෙලා එක පාටම නිකන් අර පටන් මුලදිම පටන් ගත්ත තත්ත්වයට වගේ යනවා. ඒටි එතකොට ටිකක් සිතුවිලි එනවා වැඩි, නිකන් තේරෙනවා නිකන් පොඩි අපහසුතාවයක් වෙන දැනට වඩා මේ සක්මනෙත් එහෙමයි පරයන්කෙත් එහෙමයි. ඉතින් එතකොට මට මේ තේරෙනවා දැන් මේකේ දැන් ආයි මේක නිකන් ප්‍රතිපදාව ආයි නිකන් අලුත් වෙලා කියලා මුලට ගිහින් වගේ කියලා. එතකොට සනස මට මුලදී නම් මේ ගැන පොඩි මනාපයක් වගේ නිකන් ඇතුළා මේ මොකද වෙන්නේ කියලා. හැබැයි දෙවෙනි තුන්වෙනි පාර වෙනකොට දන්නවා මේ මේක මොකක් හරි මේ ප්‍රතිපදාවෙන්ම එන දෙයක් කියලා. සමනසේ චක්‍රාකාරව කැරකෙන එක කියන්නේ ඒ වගේ දෙයක්ද කියලා මම වංශයෙන් දැනගන්න කැමතියි. සමනස වංශේ මියුට් වෙලා තියෙන බවයි පේන්නේ.
ඔව් මේ චක්‍රාකාරව කියලා කියනකොට අපි මේ භාවනාව කරගෙන යන කෙනෙක් අපි පිටවල පටන් ගත්තාන් පස්සේ සයිත හිත දානවා මේක ඉස්සරහට කරගෙන යනකොට කයේ දැනීම පිළිබඳව හොඳට අවධානය පවත්වන්න මුරුණාන් පස්සේ ඒ දුවන හිත නැවත ගනිමින් ඉදිරියට යන්න යන්න මේක මේ පුරුදු වෙනවා. ඉතින් මම දෙක ගත කරන්නේ එතකොට අර දුවන ගැස්සී අඩුවීමත් එක්ක ඊට පස්සේ අපි රූපයට එහෙම නැත්නම් කයට අකුල් දෙකට හුස්මට හිත ගැනීම
සමාවෙන්න ස්වාමීන් වහන්ස අපිට නිකන් එකෝ එකක් එනවා වහන්සේ කියන එක පොඩ්ඩක් අපහැදිලි පොඩ්ඩක් කියන සමා වෙලා
කොහොමද බලන්න.
දැන් හොඳයි ස්වාමීන් වහන්ස දැන් හොඳයි.
මේ අපි දැන් සිහිය පිහිටවන්න අපිට තියෙන්නේ මේ එදිනදා ජීවිතයේ දැන් ඔය සතිමත් බව පුරුදු කරනකොට විශේෂයෙන් භාවනාව ගැන කතා කරාම කයට හිත ගත්තන් පස්සේ ඒ පිළිබඳව තමයි මම මේ මතක් කරමින් හිටියේ. ඒ කියන්නේ අපේ හුස්මට කකුල් දෙකට මේ විදිහට හිත ගත්තන් පස්සේ ටික ටික මේක හුරු වෙනවනේ දුවන හිත පාලනය. ඉතින් නැවත කයට ගනිමින් ගත කරන්න මේක හුරු වෙනවා ඇඟත් එක්ක ඉන්න මොළේ හුරු නැති එකක්. ඉතින් ඒ හුරු වීම ටික ටික වැඩි වෙනකොට අපිට කයේ අරමුණට හිත ගන්න පහසුවක් එනවා. ඒක වැඩි වෙලා ඉන්න පුළුවන් වෙනවා. අන්න ඒ කාරණේ තමයි අපි ඉස්සෙල්ලා කාර එක්කනටත් මතක් කරේ ලියන කෙනාටත් ඒ කාර එතන කයේ ගත කරන්න පුළුවන් කාලය පිළිබඳව ප්‍රමාණයක් Tamanට තියෙන්න ඕන. ප්‍රමාණාත්මකව වටිනාකම එතකොට අනිත් පැත්තෙන් ගුණාත්මක භාවයේත් වැඩි වෙලා එනවා. ඒ නිසා මෙන්න මේ විදිහට කයට හිත ගැනීම හුරු කරහම් පස්සේ ඒකේ වැඩි වෙලා ඉන්න හුරු වුණාන් පස්සේ වෙන්නේ කයේ ඒ අරමුණ පාද ස්පර්ශයේ හුස්ම ඉරියව්ව මේක ටිකක් මොද වෙලා යන්නේ. එන්න නිතර දකින්න කුකුලාගේ කර්මලා මේ වේලේ තනේ සකසේම සුදු වෙලා මොනෝග තමයි වෙන්නේ. දෙවේලේ දකින කුකුලාගේනේ විතර පිළිගන්නේ නෙමෙයි. ඒ වුණ විදිහට මේ අඩු වෙන්න අපේ සිහිය නම් වැඩි වෙනවා. අරමුණ තියෙන්නේ බොඳ වෙන්න පැත්තට. එතකොට ඊළඟ අවස්ථාවේදී නැවතත් අරමුණ ප්‍රකට වුණ වෙනකොට ඔන්න අපි ඊළඟ රවුමකට ගියා කියලා ඔන්න හදාගන්නවා. හැබැයි දැන් අපේ සිහිය පැත්තෙන් ගත්තම ඉදිරියකට ඇවිල්ලා අපහ මුලට ආව වගේ තමයි තේරෙන්නේ. නමුත් මුලට ඒමක් නෙමෙයි අපි ඊළඟ මට්ටමකට සිහියේ ඊළඟ පේවරකට යනවා. මේ සියුම් බව තුළ නැවත ප්‍රකට කරගන්න සිහිය දක්ෂයි. දැන් කලින් එහෙම නැහැ, ඒක කලින් වෙන්නේ නිින්ද යන එක. ඒකනේ ගොඩාක් අය කියන්නේ මේ ටික වෙලාවක නිින්ද ගියා, මුකුත් මතක නැහැ, හිස් තැනන් රෙහි මෙහෙම දේවල් කතා කරනවා. මේ කතා කරා ඉතින් එතෙන්ට සිහිය වර්ධනය වුණාම තව දේවල් ප්‍රකට වෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් අර හුස්ම යත්පත්තුල ස්පර්ශය වෙනදට වැඩි දෙයකින් දැනෙන්න, වෙනස් වෙලා දැනෙන්න පටන් ගන්නවා. ඒකෙත් වෙන්නේ මේ විපරිණාමය. ඒ බලන් ඉන්නයි තියෙන්නේ මේ විදිහට වෙනවා. එතකොටත් වෙන්න තියෙන්නේ අර විදිහටම රවුමක් යනවා. ඒ ඔන්නක තමයි ওই චක්‍ර යනවා කියලා කතා කරන්නේ. ඉතින් ඒ චක්‍රවල ගමන් කිරීම, චක්‍ර වීම කියන එක අර ලොකු ස්වාමීන් වහන්සේ පෙන්නනවා අර ඇඳක තියෙන ස්ප්‍රින්ග් එක. ඒ කනිකන් කෝණයක් වගේ සකස් වෙන්නේ. ඒ එක මෙහෙම රවුමට පටන් අරගන්නවා. රවුමට තමයි ඒවා යන්නේ. හැබැයි චුට්ටක් උඩට එනවා. ස්ප්‍රින්ග් එකක් හැදෙන්නේ එහෙමනේ. එන්න 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 උඩට 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 රවුම වෙනස් වෙවි. උඩට ගමන් කර යට රවුම ටිකක් ලොකුයි. ඒ ඒ කෝණාකාර හැඩේ ඒවා. මේ යට රවුම ලොකුයි. ඒ රවුම ගිහිල්ලා රවුමක් සම්පූර්ණ වෙන්න වෙද්දි චුට්ටක් උඩින් ඇවිල්ලා තියෙන උස් වෙලා ආපහු රවුමක් කියනකොට ඊළඟට පොඩ්ඩක් තව උඩට මෙහෙම උඩට යන්න 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 තමයි රවුම පොඩි පොඩි වෙන්නෙත්, ඒ වගේම සම්පූර්ණ රවුමක් වෙන්නෙත්, ලොකු රවුම කලින් රවුමට වැඩිය කුඩා වෙන්නේ. ආන්න ඒ විදිහට පොඩ 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 උඩට යෑමක් තමයි මේ ස්ප්‍රින්ග් එක දැකලා තියෙන ස්ප්‍රින්ග් එක තියෙන්නේ. මේ කියන්නේ එකම සයිස් රවුම තියෙන ස්ප්‍රින්ග් නෙමෙයි, මේ අර ලොකු රවුමේ ඉඳන් පොඩි වේ පොඩි වේ පොඩි වේවි යන කෝණ, කෝනිකල් කියන හැඩේ, කෝන් එකක් වගේ හැඩයට එන ස්ප්‍රින්ග් එක. යන්නේ වගේ එකක් තමයි සිද්ධ වෙන්නේ. ඒක සිද්ධ වෙනකොට අර කෙනෙක්ට පේන්නේ දැන් පටන් ගත්ත තැන ඉඳන් රවුම සම්පූර්ණ වෙනකොට ඔනායි මුලට ගියා වගේ. මුලට ගියා වගේ තමයි හිතෙන්නේ. හැබැයි අර ස්ප්‍රින්ග් එකේ තියෙන්නේ පොඩ්ඩක් උඩටයි ගිහින් තියෙන්නේ. රවුමක් වුණා මුලට ආව වගේ තමයි ඒ වුණාට කලින් එකට වැඩිය උඩින්. ආය රවුමක් කියලා එනකොට එච්චර වෙලා යන්නේ නැහැ. ඒ රවුම යන්නේ, ඒ චක්‍රය යන්නේ වැඩි වෙලා, අර වෙලාව යන්නේ ගත කරන්නේ නැහැ. මුලදී එක විනාඩි 20ක් නම් ඊළඟ එක විනාඩි 10යි. මෙන්න මේ වගේ අඩු වීමක් වෙන වෙලා මේ වී වී තමයි ගමන් කරන්නේ. ඒ ඔන්න ඔය විදිහට අත්දැකීම සිය පවත්නකොට ටික කාලයක් යනකොට යෝගාවචරයකට තේරෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔක්කෙන් දැනගන්න තියෙන්නේ එක තැන නෙවෙයි, එක තැන පළවීමක් වෙනව නෙවෙයි මේ ඉහලට යන්නේ. කරගෙන යන විදිහ දිකට කරගෙන යන්න ඕනේ. මූලික දේ විතරයි අපිට කරන්න අවශ්‍යතාවය තියෙන්නේ. කයට හිත දාලා ඒක මූලික අරමුණ තීරුම් අරගෙන ඒක මතු කරගෙන ඒක කොච්චර වාර ගානක් ඉන්න පුළුවන්ද කියලා බලනවා. ඒකත් එක්ක දුවන හිත නැවත ගන්න බව අවත්ත ගන්නවා. ඒ තොරතුරු ටික හොඳට ප්‍රත්‍යක්ෂ කරගන්නවා. තමන්ට නිකන් අතැඹුලක් වගේ, එහෙම නැත්නම් තමන්ට නිකන් ඉතර සිද්ධ වෙන අතේ තියෙන දෙයක් වගේ හුරු කරගන්නවා. ඉතුරු ටික සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන දේවල් අපි වාර්තා කරනවා. එතකොට මේ වගේ ඉදිරිපත් කරලා සුද්ධ කරගන්න පුළුවන්. එහෙම කිව්වම මොකද බන්දුවාම කියන්නේ?
බොහොමත්ම පැහැදිලි ස්වාමීන් වහන්සේ විස්තර කිරීමේ. කොයිල් ස්ප්‍රින්ග් එක ඒක හරි වටිනා ප්‍රදේශයක් ස්වාමීන් වහන්සේ. මේ ගැන එතකොට ස්වාමීන් වහන්සේ දැන් මේ චක්‍ර කියන්නේ අපි දන්නේ නැහැ කොයි වෙලේද චක්‍රේ ඉස්සෙලා ආයි අර චක්‍රේ පටන් ගන්න තැනට එන එක අපිට කියන්න බෑනේ ස්වාමීන් වහන්සේ. දැන් දවවාංශ කිව්වා ඒකේ අවස්ථා දෙකක්. එකක් කිව්වා අපි සක්මණේ ඇවිදිනකොට ඔන්න හිත පිට ගියා, එතකොට ආයි සක්මණටම ආවා. එතකොට ඒ ආපු එකත් එතකොට අපිට සලකන්න පුළුවන් අර චක්‍රෙම වෙන තව පොඩි චක්‍රයක් කියලා, පොඩි එකක් කියලා. එතකොට ඔවගේ ඔවගේ ගිහින් ගිහින් එක පාටම ඒක දැන් අර ඉස්සෙච්ච ප්‍රමාණය උපරිමයට ඉස්සුනාම ඔන්න ඒක පොඩ්ඩක් තේරෙනවා නයි පටන් ගත්ත කියලා. ඊට පස්සේ ඒ රවුම යනවා. ඉතින් මට තේරුණේ වහන්සේ කිව්ව විදියට ඒ විදියට ස්වාමීන් වහන්සේ ඉතින් මේ ඒ ගැන බොහොමත්ම පින් විස්තර කිරීමට අද ස්වාමීන් වහන්සේ ප්‍රශ්න ඔව් අපිට මේ අවස්ථාවක් තියෙනවා දැන් ඔබගේ කමටහන් පිරිසිදු කරගන්න ස්වාමීන් වහන්සේට මේ කාල වේලාව ප්‍රොජෙන්ට් අරගෙන අද ටිකක් සභාවේ ප්‍රතිචාරයේ ටිකක් හිමින් වගේ ස්වාමීන් වහන්සේ
ඒක තමයි අපිට වැඩවලට යන්න පුළුවන් ගතියකුත් තියෙනවා.
දැන් මේ ස්වාමීන් වහන්සේ මේ නදීප අතෝසා තියෙනවා නදීප තවස්
ගොහන්ත තේින් රඳුලුවම සාමාන්‍ය ස්වාමීන් වහන්සේ අද මේ වැඩසටහන පටන් ගන්නකොට පොඩි මේ ප්‍රමාද වීමකුත් සිද්ධ වුණා. ඉතින් සමහර කට්ටිය අයින් වුණාද දන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ වැඩසටහන නැහැ කියන පරමාර්ථයෙන් හෝ වෙනම හෝ අදහසකින් එහෙම දෙයක් වුණා. ඔව්.
තමයි විත්තරලාර එකත් වැඩ කර නැති බවක් තමයි දැක්කේ.
එහෙම ස්වාමීන් ඒක ඒක වෙන්නත්. ඔව් ඔව්. අද නාමන්තඥානි ස්වාමීන් වහන්සේ.
ඒක තමයි.
නාමන්තනේ අපේ ඔය ටෙක්නිකල් එක්ස්පර්ට් මොන හරි උත්තර ගමන්
මොන බ්ලැක් එක මේ හොඳට ගුවනකොට වැඩක් නැහැ නේ පොඩ්ඩක් මෙහෙම
තියෙන පොඩ්ඩක් නේ සවන් තා ඒකත් හරි ඔව් එහෙමනම් බන්දුරු මම අපිට පුළුවන් වුණා වැඩසටහන සමාප්ත කරන ස්වාමීන් වහන්සේලාටත් ස්වාමීන් වහන්සේ තවත් වැඩසටහනක ඉන්න ගමන් මම හිතන්නේ අපි සමග සම්බන්ධ වුණෙත් මං අනුමානයි.
ඔව් ඒක තමයි නේ. දැන් මේ මම මේ බලනවා තව කවුරු හරි අවස්ථාවක් ගන්නවද කියලා. මේ ස්වාමීන් වහන්සේ මේ අර දැන් ඔබ වහන්සේ ඉන්නෙත් අර උඩුගම අර මේ මට එකක් එව්ව ස්වාමීන් වහන්සේ අර දාන වලට අවස්ථාවක් තියෙනවා කියලා. ඒ කියන්නේ පිරිකර පූජ කරන්න ඒ ඒ විහාරෙද ඔබ වහන්සේ ඉන්නේ ආරණ්‍යෙද?
ඔව් ඔව්. දැන් මේ ඒ පූජ කරපු මේක දානයක් පූජ කරපු වැඩසටහන තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. වෙනි දවසේ යනවා දවස් 10ක් මම හිතන්නේ එකක් නේද බන්දුල සොයිසා.
ඔව් මම ගත්තේ මේ එකක් ස්වාමින් වහන්සේ. ඊට පස්සේ ආයේ මේ රාජිකාය වල තිබුණා තවත් අවස්ථාවල් තියෙනවා කියලා එහෙම පිරිකර බාර ගන්න ස්වාමින් වහන්සේ එතන පොඩ්ඩක් විස්තර කරා නම්. ඒ කියන්නේ මේ එතකොට පිරිකර අවශ්‍ය වෙලා තියෙන්නේ මාසයකට පාරක් තියෙන ඒ භවනා වැඩසටහනේ දාන කටයුතු කරන්න එහෙමද?
ඔව් පිරිකර කියලා නම් එහෙම විශේෂ දැන්වීමක් නැහැ. මාසික දාන තමයි තියෙන්නේ. භවනා වැඩසටහන වශයෙන් වෙනම දාන යනවා. එතකොට ඒ දවස් 10 10 වෙන් කළා බෙදා ගන්නවා. ඒ සඳහා තමයි මේ කට්ටිය එකතු වෙන්නේ. පිරිකර කියලා හැම වෙන් කරලා වෙනම පිරිකරක් කියලා එකක් ගන්නෑ.
නැහැ සමාවෙච්ච සමයන්සේ ඒක මම දැන් මම වැරදි වචනේ ඒක තමයි කී ලෙවල් තිබුණේ. ඔව් එතකොට ඒ කියන්නේ ඒ සහභාගී වෙන හැමෝන්ටම මේ දාන ඒ කටයුතු පිළියෙල කරන්න
අවශ්‍ය දාන
ඔව් අවස්ථාවක් ලැබිලා තියෙනවා නේද සර්?
ඔව් දෙකක් විදියට උදේ දිවා ආහාර දාන වේල වශයෙන් දෙකකට බෙදලා තියෙනවා. ගොඩක් වෙලාවට හැමෝම දෙකම ගන්නවා දවස වශයෙන්. ඒ විදියට ක්‍රියාත්මක වෙනවා. දැන් මේ සැරේ සම්පූර්ණ වුණා. ඊළඟට ලබන මාසෙත් හැබැයි කෙනෙක් තනිකරම දවස් 10 ගත්තා කියලා තමයි මට ආරංචියක් තිබුණේ. ඒ අනුව ඉදිරියේදී බලමු තොරතුරු එවන්නම් එහෙම නොවෙනවා නම්.
ඔව් එහෙමයි සර්. ඒකට සමහරවිට මාසෙකට මට තේරුණේ දවස් 10 කියලා කිව්වේ ඒ කියන්නේ සතියට පාරකට වැඩිපුර කරනවාද නැත්නම්
භාවනා වැඩසටහන දවස් 10.
දවස් 10. එමසන්
ආරන්නේ දාන කියන එක ඉතින් අපි දෙනම වැඩේ ඉන්නේ ඒක වෙනම යන එකක්. ඒක වෙනම සිද්ධ වෙනවා. ඒක නීතිගල සම්බන්ධ වෙලා ඒකත් කටයුතු යනවා.
ඔව්
මේ දවස් 10 කියනකොට ඉතින් ඒ සියල්ලම එකතු වෙලා එනවනේ යෝගාවචරය නැතුළුව. කොහොමදත් ඒ දවස් 10 සියල්ලටම පොදුයි. ඊට අමතරව ඉතුරු දවස් 20ත් බෙදිලා යනවා. ඒවත් ඉරිගෙන යනවා.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ අද වෙන ප්‍රශ්න නැති බවයි පේන්නේ. මම මේ අවස්ථාවේ වහන්සේ ඉතාම ගෞරවපූර්වකව පාද නමස්කාරයෙන් වන්දනා කරනවා. මේ වැඩසටහනට ඇවිල්ලා අපිට වටිනා උපදෙස් රාශියක් ලබා දීම ගැන.
හොඳයි.
නදීප් ඔබට එනම් බාරයි ඉතුරු වැඩ කරගෙන යාමට. නදීප් ඉන්නවද දන්න?
ඉන්නවා ඉන්නවා බන්දුල මාමා. බොහොමත්ව පින් ස්වාමීන් වහන්ස, බොහොම පින් බන්දුල මාමා, අර කාරණාවත් ඇත්තට මතක් කරාට. ලොකු ස්වාමීන් වහන්සේත් මං හිතන්නේ ධර්ම දේශනාවක සඳහන් කරා උඩුගම ආරන්නේ භාවනා වැඩසටහන් හොඳට යනවායි කියලා මුලින් සකිතයක් තිබුණායි කියලා මං ඇහුණා. මම හිතන්නේ හරි කියලා ඇච්ච විදිහත්. ඉතින් මං හිතන්නේ එහෙම දානමාන ආදියෙන් ආරන්නේට තමන්ගේ උපකාරය කරන්න පුළුවන්. ඉතින් ලොකු දෙයක්. බොහොමත් පින් බඳුලවා මේ කාරණාවත් මතක් කරලා. ස්වාමීන් වහන්සේ අපේ වැඩසටහන කවදාවත් කියලා නැහැ. නමුත් ඉතින් එක සඳහන් කරපේ හොඳයි කියලා මම හිතනවා. මීළඟට අප වැඩසටහන සමාප්ත කිරීමට පුණ්‍යානුමෝදනාව සිද්ධ කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ, මම ඒ සඳහා නාලිකාට ආරාධනා කරනවා අද දවසේ පුණ්‍යානුමෝදනාව සිදු කරන ලෙස. බොහොමත්ව පින් නාලිකා
පුණ්‍යානුමෝදනාවට අවසරයි ස්වාමීන් වහන්සේ.
නයි
අප වෙනුවෙන් මෙම ධර්ම සභාවට වැඩම කළ නම කියන අවසරයි හෝමාගම ධම්ම කුසල ස්වාමීන් වහන්සේටත් ගාල්ලේ ධම්මසරණ ස්වාමීන් වහන්සේටත් අප සියලු දෙනාම වෙනුවෙන් අපේ කෘතවේදී ගෞරවය පිරිනමනවා. අද දිනේ ස්වාමීන් වහන්සේ විසින් ධර්ම දේශනාවක් කිරීමෙන් අනුමෝදන් කරපු ඇස් කරපු සියලුම කුසලයක් ධර්ම ශ්‍රවණයෙන් හා ධර්ම සාකච්ඡාවකට සහභාගී වීම අප ලබාගත් සියලුම කුසලයක් ඔබ වහන්සේලා දෙනමටත් නිසනවනේ පූජනීය ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාටත් නිර්වාණ අවබෝධයේ පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලුම දෙවි දේවතාන් වහන්සේලාටත් මළගිය ඥාතීන්ටත් සංවිධායක මණ්ඩලයටත් සහභාගී වෙන සියලු දෙනාටත් මේ කුසල් නිර්වාණ අවබෝධයේ පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් අපි සියලු දෙනාම එකතු වෙලා ගාථා කියලා ඒ පින් අනුමෝදන් කරගන්නවා. එත්තාවචාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවචාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවචාච අම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදා සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රැක්කන්තු ශාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රැක්කන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතං සමාගම හෝතු යාව නිපාන පත්තියා. එමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතං සමාගම හෝතු යාව නිපාන පත්තියා. එමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතං සමාගම හෝතු යාව නිපාන පත්තියා. සාදු සාදු සාදු. ස්වාමීනා සබන්සලා වන්දනා කිරීමට අවසරයි. ඕකාස වන්දාමි බන්තේ. මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං.
සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්වේන කතං සබ්බං අච්චයං කමත මේ බන්තේ.
කමාමි කමිතබ්බං.
ඕකාස කමාමි බන්තේ. තුතියම්පි ඕකාස කමාමි බන්තේ. තතියම්පි ඕකාස කමාමි බන්තේ.
අභිවාදන සීරිස නිච්ඡං උද්ධාපචායිනෝ සතරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයු වන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්‍ති සක්ක සම්පත්‍ති මේ උච්ච අතු නිබ්බාන සම්පත්‍ති ඉමිනාතේ සමිජ්ජතු
සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං තුල්ලපේන මයලතං පසිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරණ ආපතං පටිපාටිය සද්දා සීලනයව සම්පුත්ත පුතන් නමාමහ සාදු සාදු සාදු
සුපත්ති.